සමන්තාචක්කවාලේසු අත්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතිමොක්ඛං විසෝදෙන්තෝ අප්පේව ජීවිතං ජහේ පඤ්ඤත්තං ලෝකනාථේන නබින්දේ සීල සංවරಂತಿ ශ්‍රද්ධාවන්ත පිංගතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනෙහි තියෙන ඒකායන ඉලක්කය තමයි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීම. ඒ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීම සඳහා ස්වසන්තානගත වූ සියලු ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන් දුරු කරන්නට ඕනේ, විනාශ කරන්නට ඕනේ, විහෙත විධ්වංසනය කරන්නට ඕනේ. ඒ සිදු කරන්නේ මාර්ග ඥානවලින්. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ග ඥානවලින් පිළිවෙලින් ඕදි ඕදි වශයෙන් කොටස් කොටස් වශයෙන් කෙලෙස් දුරු කරලා අවසානයේදී ස්වසන්තානය සකල ක්ලේශයන්ගෙන් පිරිසුදු කරගත්තාට පසු ඒ රහතන් වහන්සේගේ චුතියෙන් පසු නැවත ප්‍රතිසන්ධියක් සිද්ධ වන්නේ නැහැ. ඒකට කියනවා අනුපාදිශේෂ පරිනිර්වාණය කියලා, නැත්නම් නිර්වාණ ධාතුව කියලා. ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය, ස්කන්ධයන්ගේ නූපදීම, ස්කන්ධයන්ගේ අපවත්තිය. මේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීම සඳහා, ය අධිගමනය කිරීම සඳහා පූර්ණය කළ යුතු, දියුණු කළ යුතු ගුණධර්ම සමූහයක් තියෙනවා. ඒවට තමයි පාරමී, පාරමී කියලා කියන්නේ. හරියට ගඟක මේ ඉවුර ඉඳලා අනෙක් ඉවුරට යන්නට ඔරුවක පාරුවක උපකාරය අවශ්‍ය වගේ මේ සංසාරයේ ඉඳලා නිර්වාණ ධාතුර පැමිණීම සඳහා, සංකත ලෝකේ නෙතර වීම සඳහා පාරුවක් මෙන් සත්වයාට උපකාර වෙන, සත්වයාව නිවන කරා ගෙනියන්නා වූ ගුණධර්ම වලට තමයි පාරමී කියලා කියන්නේ. ඒ පාරමී ධර්මයන් දාන, සීල, නෙක්ඛම්මාදී ලෙසට දසවැදෑරුම් වෙනවා. පිළිවෙලින් සිද්ධ කරගෙන පැමිණි දේශනා අනුව අපි දාන පාරමිතාව සවිස්තරව ඉගෙන ගත්තා. දැන් සීල පාරමිතාවෙහි කරුණු කීපයක්, දේශනා කීපයක් සිද්ධ කරලා අපිට දැන් එළඹිලා තියෙන්නේ චතු පාරිශුද්ධ සීලය ගැන හැදෑරීමටයි. චතු පාරිශුද්ධ සීලයෙන් අද දවසේ අපි දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ පළවෙනි සීලය වෙන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පිළිබඳවයි. මීට ප්‍රථම දේශනාවලදී ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානයෙන් වැළකීම, කාමමිච්ඡාචාරයෙන් වැළකීම, මුසාවාදයෙන්, පිසුනා වාචයෙන්, පරුසා වාචයෙන්, සම්පප්පලාපෙන් වැළකීම, මිච්ඡා ජීවයෙන් වැළකීම සහ විරති චෛසික සම්බන්ධිනුත් විස්තර කරන්නට යෙදුණා. දැන් තියෙන්නේ අපිට තථාගතයන් වහන්සේ විසින් තම ශ්‍රාවක සංඝයාට, භික්ෂු භික්ෂුණීන්ට දේශනා කර වදාරන්නට යෙදුණු සතරවැදෑරුම් වූ සංවර සීලයන් අතුරින් ශීර්ෂයේ බඳ වූ ප්‍රධාන වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පිළිබඳව හැදෑරීමටයි. ඊළඟට අපට ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍යසන්නිෂ්ඨිත සීලයත් හදාරන්නට තියෙනවා. එතන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ පින්වතුනි අපේ භික්ෂුන් වහන්සේලාගේ සීලයන් අතර තියෙන ප්‍රධානතම මූලිකම සීලයයි. ඉතින් අද මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට අමෘත ධර්මය රැගෙන පැමිණියා වූ දවස පොසොන්පුර පසළොස්වක් පොහෝ දවස. ඉතින් ඒ දවසේදී ඒ මිහිඳු මහරහතන් වහන්සේ විසින් ස්ථාපනය කරන ලද බුද්ධ ශාසනයෙහි ප්‍රයෝජන විඳිනු වස් අද බොහෝ දෙනා උපවාස සමාදන් වෙලා, සිල් සමාදන් වෙලා, පෙහෙවස් සමාදන් වෙලා මේ ධර්මශ්‍රවණාදී කටයුතු වල නියැලෙනවා. ඉතින් අනුව අද දවසේදීත් මේ පිරිස තමන්ගේ සීලය ආදී ආවර්ජනා කර ගනිමින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් තමන් තුළ දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගන්නට ඕනේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට ගරු කරමින් අනාගත භවයකදී හෝ මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පූර්ණේ කරන්නෙමි කියන අපේක්ෂාවෙන් ධර්මශ්‍රවණය කරන්නට ඕනේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියනකොට මේකේ අර්ථය තමයි පාති මොක්ක කියලා තමයි පාලියෙන් කියන්නේ. පාති කියන්නේ පින්වතුනි ආරක්ෂා කරනවා. ඒ කියන්නේ වැටීමෙන් රකින්න නිසා. පාති කියන්නේ සසර අපායට වැටෙනකොට පාති මොක්ක කියන එකේ තේරුම ඒ අපතමානේ දක්වා අපතමානේ වැටීමට නොදී, ඒ කියන්නේ සතර අපා දුකට, ඒ වගේම සංසාර දුකට වැටෙන්න දෙන්නේ නැතුව මේ ආරක්ෂා කරන සීලයට කියනවා පාති මොක්ක කියලා. ඒ සීලය ආරක්ෂා කරනකොට අපි ඒ සීලය හේතු කරගෙන මරණින් මත්තේ සතර අපා දුකට වැටෙන්නේ නැහැ. ඒ වගේම සංසාර දුකට ප්‍රාප්තවන්නේ නැහැ. ඒ නිසා මේ ශික්ෂාපද සීලයට කියනවා ප්‍රාතිමොක්ඛය කියලා, පාතිමොක්ඛ කියලා කියනවා. ඒකෙන් ඒ ශික්ෂාපදය කියලා කියන්නේ පින්වතුනි, තථාගතයන් වහන්සේ විසින් ආඥා දේශනාව ලෙස තමන්ගේ ශ්‍රාවක භික්ෂූන්ට සහ භික්ෂුණීන්ට පනවා වදාලා වූ ශික්ෂාපද. ඒ ශික්ෂාපදවල පින්වතුනි එක්තරා පිළිවෙලක් තියෙනවා. ගරු ඉඳන් ලහු වෙනකම්, ගරු ලහු පිළිවෙල ගත්තම ඒ ශික්ෂාපදවල සමහර ශික්ෂාපද තියෙනවා. ඒ ශික්ෂාපද බිඳ ගත්තොත් එහෙම සම්පූර්ණයෙන් භික්ෂුත්වේ නැති වෙනවා. සමහර ශික්ෂාපද තියෙනවා ඒවා බිඳ ගත්තොත් එහෙම ලොකු දඩුවම් වලට ප්‍රාප්ත වෙනවා. සමහර ශික්ෂාපද තියෙනවා ඒවා රැක් කැඩුවොත් එහෙම තමන්ගේ ඒ බඩු මුට්ටු ආදී සමහර දේවල්, ඒ ශික්ෂාපදේ බිඳීමට හේතු වෙච්ච දේවල් සංඝයාට ඝණයාට අතහරින්නට ඕන වෙනවා. සමහර වස්තුන් එහෙම අතහැර නැවත ගන්නට පුළුවන්, සමහර ඒවා ගන්නට බෑ. තවත් සමහර ශික්ෂාපද තියෙනවා දේශනා කරලා පිරිසුදු වෙන්නට ඕනේ. ඉතින් ඒ වගේම මේ ශික්ෂාපද නැවත නැවත දිගින් දිගට කඩනවා නම් එයා පිළිගන්නේ නැත්නම් ඒ ආපත්‍ය ආදී ඒ කෙනාට තවත් දඬුවම් දරුණු දඬුවම් ලබා දෙන්නට පුළුවන්. ඒ විදිහට මේ යක්ෂි දණ්ඩ නීති ක්‍රමයක් තථාගතයන් වහන්සේ මේ ශික්ෂාපද තුලින් හදවා දීලා තිනවා. ඒක මේ කට්ටියව තලලා පෙරලා එහෙම නැත්නම් පීඩාවටපත් කළ තියා ගැනීම සඳහා නෙවෙයි, ඒ ශ්‍රාවකයන්ගේම සුභ සිද්ධිය සඳහා. මොකද හේතුව තථාගතයන් වහන්සේ විසින් පනවා වදාරන මේ ශික්ෂාපද මනාකොට ආරක්ෂා කරනකොට ශ්‍රාවකයන්ගේ సంతාන තුල කෙලෙස් ධර්මයන්ට පැන නගින්නට හට ගන්නට අවකාශයක් ඉඩක් නැති වෙනවා. ඒක තුලින් තමන්ට පුළුවන් වෙනවා සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගෙන නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගන්නට. ඉතින් එතකොට මේ තථාගතයන් වහන්සේ විසින් පනවා වදාරන්නට යෙදුණු ශික්ෂාපද සමූහය රකින්නකොට තමයි ප්‍රාතිමෝක්ෂ සීලය රැකෙන්නේ. ශික්ෂාපද වලටත් ඕනනම් සීලය කියලා කියන්නට පුළුවන්. සාමාන්‍යයෙන් විශේෂයෙන් අපි සලකන්නේ මේ ශික්ෂාපද සමූහයක් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ශික්ෂාපද 227ක් පනවලා තියෙනවා. එයින් පහ හතක් වෙනවා අධිකරණ සමත, අනියත දෙකක් පින්වතුනි අධිකරණ වලට බොහොම සමානයි. එතකොට භික්ෂුණීන් වහන්සේලාට ශික්ෂාපද 311ක් පනවලා තියෙනවා. ඒ සමහර ශික්ෂාපද තියෙනවා දෙගොල්ලන්ටම වළංගු. සමහර ඒවා තියෙනවා භික්ෂූන්ට විතරක් අදාළ, නැත්නම් භික්ෂුණීන්ට විතරක් අදාළ. එතකොට මේ ශික්ෂාපද සමූහය භික්ෂුවක් සහ භික්ෂුණියක් විසින් හොඳින් ඉගෙන ගන්නට ඕනේ, දැනගන්නට ඕනේ. කියනවානේ ගවයාගේ ගණේ නැත්තම් ගොපල්ලෙක් තමන්ගේ හරක් ප්‍රමාණය, හරක් පට්ටියේ ප්‍රමාණය, එහෙම නැත්තම් ගව ප්‍රමාණය දන්නේ නැතිනම් ඒ කෙනා සමර්ථවන්නේ නැහැ මේ ගවරැළ ආරක්ෂා කරන්නට. ඒතකොට ඒ වගේ තමයි යම් කෙනෙක් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින්න බලාපොරොත්තු වෙනවා නම් ඉස්සල්ලාම මේ ශික්ෂාපද ගැන හොඳ අවබෝධයක් තියාගන්නට ඕනේ. ඒ නිසා හැම භික්ෂුවක් වහන්සේ නමක්ම ගුරුවරයෙක්ගෙන් තොරව වාසය කරන්න යනවා නම් මේ ප්‍රධාන ශික්ෂාපද වෙන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉතා ගැඹුරින් හදාරලා තියෙන්නට ඕනේ, හොඳින් ප්‍රගුණ කරලා තියෙන්නට ඕනේ, කටපාඩම් කරලා තියෙන්නට ඕනේ. එතකොට තමයි අපිට සීලය රැක ගන්නට පුළුවන් වන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ ඒ කරුණු හේතු කරගෙන යම් යම් සිද්ධීන් මුල් කරගෙන අනාගතයේ දිහා සලකලා ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවාව දාරලා තිබෙනවා. උදාහරණයකට මෛතුන ධර්මයේ දුනොත් භික්ෂුත්වේ නැති වෙනවා. පාදයකට වඩා හොරකම් කරොත් භික්ෂුත්වේ නැති වෙනවා. මිනිස්සෙකුගේ ජීවිතේ ඝාතනය කරොත් භික්ෂුත්වේ නැති වෙනවා. ඒ වගේම තමන් තුළ නැති උත්තරී මනුස්ස ධර්ම, ධ්‍යාන, අභිඥා, මාර්ගඵල ආදිය ඒවා නැතුව බොරුවට තියෙනවා කියලා ප්‍රකාශ කර සිටියොත් භික්ෂුත්වේ නැති වෙනවා. ඒ වගේම තමන් දැන දැන තමන්ගේ ශරීරයේ තියෙන ශුක්‍ර ධාතුව මිදුවොත් එතනින් තමන්ට ලොකු ගරු ඇවතක් සිද්ධ වෙනවා, දඬුවම් ලැබිය යුතු. කාන්තාවක් රාගසිතින් ස්පර්ශ කරොත් එහෙමයි. මේ විදිහට ඒ ශික්ෂාපදවල බලවත්කම අනුව, ඒ වරදේ බලවත්කම අනුව ශික්ෂාපද පනවාව දාරලා තියෙනවා. මේ තමයි ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රාතිමෝක්ෂය හිතට අරගෙන ඒක හිතේ දරාගෙන ඒකට ගරු කරමින් ඒවා නොයික්වමින් කල්වීමට කියනවා ප්‍රාතිමෝක්ෂ සීල පූර්ණය කියලා. ඒ අවස්ථාවලදී පින්වතුනි කරුණු දෙකක් අපේ හිතේ වැඩ කරනවා. මොනවද? චේතනාව සහ විරතිය. විරතිය කියලා කියන්නේ ඒ අවස්ථාවලදී යම් යම් ශික්ෂාපද කැඩීමට අවස්ථාව එනකොට ඒක නොකඩන්නේ මී කියලා සිත හකුළුවා ගන්නා වූ ස්වභාවය. ඒ කියන්නේ උදාහරණයකට දැන් ස්වාමීන් වහන්සේ නමකට චෝදනාවක් එල්ල වෙනවා. තමන් අතින් වෙච්ච වරදකට ලැජ්ජාවට බයට උන්වහන්සේ මොකද කියන්නේ? ඒ වෙලාවේදී තමන්ගේ චෝදනාව පිළිගන්නේ නැතුව බොරුවක් කියන්නට හිත වෙනවා. නමුත් ඒ වෙලාවේ සිහි වෙනවා තමන්ට දෙන සම්පජාන මුසාවාදී පාචිත්‍යයන් කියලා ශික්ෂාපදය. ඒ ශික්ෂාපදයට ගරු කරමින් උන්වහන්සේ බොරු කීමෙන් වැළකී හින්නවා. සමහරට උත්තර නොදී ඉන්නවා වෙන්නට පුළුවන්. සමහරට ඇත්ත ප්‍රකාශ කරනවා වෙන්න පුළුවන් සන්දර්භය අනුව. ඒක සමහරට සංඝ අධිකරණයකදී වගේ නම් ප්‍රකාශ කර සිටින්නට ඕනි. ගිහියන්ට ප්‍රකාශ කරන්න කියලා එකක් නැහැ. මොකද හේතුව ඒ වගේ ගිහි පිරිසට තමන්ගේ සීලය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන්න භික්ෂුන් වහන්සේලා බැඳිලා නැහැ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් අහවල් ශික්ෂාපද කැඩලා තියෙනවද, මේ වරදවල් වෙලා තියෙනවද කියලා අහනකොට ගිහි කෙනාට උත්තර නොදී ඉන්නට භික්ෂුවට සම්පූර්ණ අයිතිය තියෙනවා. මොකද විශේෂයෙන්ම සංඝයාගේ තියෙන ගැටලුව පිටට දෙන්නට අවස්ථාවක් නැහැ. වෙන භික්ෂුවක් සම්බන්ධයෙන් හෝ තමන් සම්බන්ධයෙන් හෝ තමන්ගේ අධිගම සම්බන්ධයෙන්, තමන්ගේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, තමන්ගේ ගුණධර්ම සම්බන්ධයෙන් අහන ප්‍රශ්නවලට පිළිතුරු නොදී ඉන්නට සම්පූර්ණ අයිතිය භික්ෂුවට තියෙනවා. එහෙම ප්‍රශ්න අහන එකත් එච්චර ගැළපෙන්නේ නැහැ ගිහියන් වශයෙන්. හැබැයි සංඝ අධිකරණවලදී සමහර වෙලාවට සංඝයා නියාමනය කරනවා, සංඝයා නියෝග කරනවා මේ භික්ෂුවට මේ සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශ කර සිටින්නට කියලා. ඒ වගේ අවස්ථාවලදී සත්‍ය ප්‍රකාශ වෙන දේවල් කියමින් ඒක වහන්නට බෑ, බොරු කියන්නට බෑ. ඒ වගේම කොටිම කියනවා නම් සංඝයා අධිකරණයක් පනවලා අධිකරණයක් ඉදිරියේදී ප්‍රශ්න කරමින් ඉන්නකොට භික්ෂුවකර නිහඬව ඉන්නටත් බෑ. ඒ හැම එකටම ඇවතක් තියෙනවා පින්වතුනි. ඒ නිසා මේ අවස්ථාවකදී දැන් ඔන්න බොරුවක් කියන්නේ සිතක් පහළ වෙනකොට උන්වහන්සේ කල්පනා කරනවා මම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කඩාගන්නේ නැහැ කියලා බොරු කීමෙන් වළකිනවා. ඒ වෙලාවේ හිතේ ඇති වෙනවා හිත හැකිලෙන ස්වභාවයක්, සංකෝචනය වෙන ස්වභාවයක්. ඒකට කියනවා විරති චෛතසික කියලා. ඒ වගේම තවත් සමහර වෙලාවලට මේ ප්‍රාතිමෝක්ෂයේ සජ්ජායනා කෙරෙනකොට, ඒ කියන්නේ හැමදාම හැම පොයේ දවසකටම, ඒ කියන්නේ උපෝසත දවසකටම, පුරවසලොස්සක දවසේ සහ අමාවක දවසේදී මහා සංඝරත්නයේ රැස් වෙලා ඒ පන්සල්වල ආරාමවල මේ බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාලා වූ ශික්ෂාපද සමූහය සජ්ජායනා කරන්නට අවශ්‍යයි. සජ්ජායනා කරන්නට ඕනේ. ඒක තමයි ප්‍රාතිමෝක්ෂයේ උදෙසීම කියලා කියන්නේ. ඒක උදෙසන්නට පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රාතිමෝක්ෂයේ උදෙසීම සිද්ධ කරනකොට අපි ඒ ශික්ෂාපදයන් ශ්‍රවණය කරනවා. ඒ වෙලාවේදී තමන් අතින් ඒ ශික්ෂාපදයක් කැඩලා තියෙනවා නම් ඒ වෙලාවේ ළඟ ඉන්න භික්ෂුවකට කියන්නට ඕනේ, මං අතින් මේ ශික්ෂාපදේ කැඩලා තියෙනවා, මම ප්‍රාතිමෝක්ෂයෙන් පස්සේ මේක පිරිසුදු කරගන්නවා. එහෙම නැත්නම් අපි දන්නවා නම් කලින්ම ශික්ෂාපද කැඩිලා කියලා ඒක පිරිසුදු කරගෙන තමයි ප්‍රාතිමෝක්ෂයට වාඩි වෙන්නට ඕනේ. ඉතින් ওই විදිහට ඒ ප්‍රාතිමෝක්ෂයේ සජ්ජායනා වෙනකොට සමහර භික්ෂූන් වහන්සේලා ඒක ආවර්ජනා කරමින් තමන්ගේ ශීල පාරිශුද්ධිය සිහි කරගන්නවා. මා අතින් මේ ශික්ෂාපදේ කැඩලා නැහැ, මේ ශික්ෂාපදේ කැඩලා නැහැ ආදී ලෙස සිහි කරනකොට ප්‍රාතිමෝක්ෂයේ සජ්ජායනා කරන වෙලාවේදී බලවත් ප්‍රීති සෝමනස්සයක් තමන්ගේ సంతානය තුළ ඇති වෙනවා. ඒ වගේම තමන් සමහරලාට අදිෂ්ඨාන කරගන්න මම දිවිහිමියෙන් මේ ශික්ෂාපදේ රකින්නවා, මම මේක කඩන්නේ නැහැ කියලා. ඒ වගේ අදිෂ්ඨාන කරගන්න අවස්ථාවවලදී අන්න අර විරති චෛසිකය පහළ වෙනවා. ඒක සාමාන්‍ය සමාදාන විරතියට සමානයි. එතකොට මේ විදිහට වැරදක් කරන්නට අවස්ථාව ලැබෙනකොට එයින් වැළකීමත්, ඒ වගේම ශික්ෂාපදයක් සමාදන් වීම, අදිෂ්ඨාන කිරීම ආදීදී පහළ වෙන විරතියත් ආදීදී පහළ වෙන ඒ ගතියට කියනවා විරති චෛසික කියලා. මේකත් සීලේ අංගයක්. ඊළඟට තත් චේතනාව. විරතිය සහ චේතනාව කියන දෙක තමයි සාමාන්‍ය සීල අංග ලෙස සලකන්නේ. චේතනාව කියන මේ කොටස් දෙකක් තියෙනවා. උදාහරණයකට තමන්ට වරදක් කරන්න සිද්ධ. දැන් උදාහරණ තමන්ට දොස් කියනවා තවත් කවුරු හරි කෙනෙක්, ගිහියෙක් හෝ භික්ෂුන් වහන්සේ කෙනෙක්. තමන්ටත් පෙරලා බනින්නට හිතෙනවා, දොස් කියන්නට හිතෙනවා, ඕමසවාදයෙන් ඔවුන්ට ගරහා කරන්නට හිතෙනවා, ඔවුන්ගේ කුල ගෝත්‍ර ආදීන් බනින්නට හිතෙනවා. දැන් උදාහරණයකට තමන්ට තමන්ගේ කුලය හෝ ගෝත්‍රය හෝ හැකියාවකින් නිග්‍රහ කරනකොට ඒ කෙනාටත් පෙරලා ඒ විදිහට කතා කරන්න හිතෙනවානේ, ඒකනේ එකට එක කරනවා කියලා කියන්නේ. ඒ වගේ අවස්ථාවලදී ඕමසවාද ශික්ෂාපදේ කැඩෙන්නට පුළුවන් අපේ ද්වේෂය අනුව, අපේ හිතේ ආධ්‍යාසය අනුව. ඒ වෙලාවේදී ඒ ස්වාමින් වහන්සේ ශික්ෂා ගරුත්වය නිසා දැඩි ලෙස ඉවසනවා, තාර කල්පනා කරනවා නෑ මම මේක කඩන්නේ නැහැ කියලා ලොකු ඉවසීමක් ඇති කර ගන්නවා. ඒ වෙලාවේ ඇති වෙනවා ලොකු බලවත් වීරියක්. බලවත් වීරියක් කියලා කියන්නේ චේතනාවක් ඇති වෙනවා, ඕනෑකමක් ඇති වෙනවා. ඒ නිසා ඒ වෙලාවේ චේතනාව තමයි පිංගතුනි සීලේ බවට පත්වන්නේ. නොකර ඉඳීමටත් චේතනාවක් ඕනේ. ඒක මෙහෙම තේරුම් ගන්න. දැන් උදාහරණයකට කවුරු හරි අපිට බනිනකොට අපිට පෙරලා බනින්නට සිත් වෙන. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. පෙරලා බනිනකොටත් අපි ගොඩාක් වීරියෙන් කරුණු කාරණා හිතලා කල්පනා කරලා උන්ගේ හිත රිදෙන විදිහට බනිනවා. සමහර අවස්ථාවලදී ඒ අපිට බනිනකොට අපිට හිතනවා නෑ මම බනින්නේ නෑ මම මේක ඉවසනවා කියලා. දැන් බලන්න පින්වතුනි, බනිනකොට පෙරලා බනින එකටද, බනිනකොට පෙරලා බනිනකොට ඉවසන එකටද අපේ වැඩිපුර වීරිය අවශ්‍ය වන්නේ? කෙනෙක් බනිනකොට පෙරලා බනිනවා, කෙනෙක් බනිනකොට අපි ඉවසනවා. මේ දෙකෙන් පින්වතුනි වැඩිපුර වීරිය, වැඩිපුර ඡන්දය, වැඩිපුර උනන්දුව, වැඩිපුර ඕනකම ඇතිවන්නේ ඉවසීමටනේ. ඒ නිසා අකුසල කර්මය නොකිරීමට බලවත් වීරියක්, බලවත් උනන්දුවක්, බලවත් ඕනෑකමක් තියෙන්නට ඕනි. ඒ වෙලාවේ චේතනාව බලවත් වෙනවා. එනිසා මතක තියාගන්න, අකුසල කර්මයන්ගෙන් වළකිනකොට විරතිවරට අමතරව චේතනාවත් විශාල කෘත්‍යයක් සිද්ධ කරනවා. ඒ නිසා අකුසලයන්ගෙන් වළකින අවස්ථාවවලදී චේතනාවත් සීලයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා, බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපද අතර අප විසින් අනුගමනය කළ යුතු, නොපිරිහෙලා ඉටු කළ යුතු දේවල් සමූහයකුත් තියෙනවා. ඒවටත් ඒවා සාමාන්‍යයෙන් අපිට හම් වෙන්නේ කන්දක විනිහි, මේ දේවල් ඉටු කළ යුතුයි, ආචාර උපාද්‍ය වත සිදු කළ යුතුයි, සේනාසන වත සිදු කළ යුතුයි, ආගන්තුකෝ පැමිණෙන ස්වාමීන් වහන්සේලාට යුතුකම් ඉෂ්ට කළ යුතුයි, නේවාසික ඉන්න ස්වාමීන් වහන්සේලාට ආගන්තුක කෙනා විසින් යුතුකම් ඉෂ්ට කළ යුතුයි, ඒ වගේම කුටිසෙනසුන් වැසිකිලි කැසිකිලි ආදී පිරිසුදු කළ යුතුයි, ජනතාගාරාදී පිරිසුදු කළ යුතුයි, දානය වළඳ අවසානයේදී අනුමෝදනා ධර්මදේශනාදී සිද්ධ කළ යුතුයි. මේ ආදී කළ යුතු කුදුමහත් වත් පිළිවෙත් තියෙනවා. ශිෂ්‍යයන් විසින් ගුරුවරුන්ගේ වැඩ කළ යුතුයි, වත් පිළිවෙත් කළ යුතුයි, ගුරුවරුන් විසින් ශිෂ්‍යයන් මනාකොට හික්මිය විය යුතුයි, ඒ වගේම තමන් දන්න ධර්ම විනය කියා දිය යුතුයි, ඒ වගේ ගුණධර්මවල පුහුණු කළ යුතුයි, භාවනාදී උපදෙස් ලබා දිය යුතුයි. මේ ඔක්කොම දෙපැත්තරම සිද්ධ කරන අන්‍යෝන්‍ය උපකාරක ධර්ම. ඉතින් මේ විදිහට මේ සංඝයා වෙනුවෙන්, අනිත් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්, දායකයන් වෙනුවෙන් කළ යුතු දේවල් ඉෂ්ට කිරීමත් එක්තරා සීලයක්. ඒකට කියනවා චාරිත්‍ර සීලය කියලා. නොකළ යුතු දේන් වැළකීමට කියනවා වාරිත්‍ර සීලය කියලා. චාරිත්‍ර සීලය සිද්ධ කරනකොට, ඒ කියන්නේ කළ යුතු දේවල් ඉෂ්ට සිද්ධ කරනකොට, ඒ වෙලාවේ විරති චෛසිකයන්ගේ පහළවීමක් සිද්ධ වන්නේ නැහැ. ඒ වෙලාවේ පහළවන්නේ පින්වතුනි බලවත් වූ චේතනාව. ඒ ක්‍රියා සිද්ධ කිරීමට තියෙන ඕනන්කම, ඒ ක්‍රියා සිද්ධ කිරීමට තියෙන උනන්දුව, ඒ බලවත් වූ චේතනාවෙන් තමයි අපි කළ යුතු ක්‍රියාවන් ඉෂ්ට කිරීම වශයෙන් චාරිත්‍ර ශීලයේ සම්පූර්ණ කරන්නේ. ඉතින් මේ විදිහට පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ ශික්ෂාපද, නොකළ යුතු දේවල් ලෙස පනවා වදාළ ශික්ෂාපදත්, කළ යුතු දේවල් ලෙස බුදුරජාණන් වහන්සේ වදාළා වූ ශික්ෂාපද, එහෙමත් නැත්නම් උපදේශ මාලාවත් හිතට අරගෙන, ඒවා හිතේ දරාගෙන, මතකෙ තියාගෙන, ඒවට ගරු කරමින්, හිස මුදුනේ තබාගෙන, ඒට අනුව හික්මීමට තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ. ඒකට තමයි ප්‍රාතිමෝක්ෂ සංවර කීලය කියලා කියන්නේ. එතකොට මේ සතරපා දුකට වැටීම, සතරපා දුකට වැටීමෙන්, සාංසාරික දුකට වැටීමෙන් අපේ సంతානේ රැකිනවා. මොකද ඒ විදිහට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින්නවා නම්, ශික්ෂාපද ටික ආරක්ෂා කරගන්නවා නම්, කළ යුතු උපදෙස් අකුරටම පිළිපදිනවා නම්, අපේ సంతාන තුල කෙලෙස් හටගන්න ඉඩක් නැහැ. ඇත්තේම නැහැ. ඒව අනුගමනය කෙරෙනකොට අපිට පුළුවන් වෙනවා අපේ సంతානේ රැකගන්නට, මරණින් මත්තේ ජීවිතයේ ඒකාන්ත සුගතිපරායන උප්පත්තිය බවට සකස් කරගන්න පුළුවන් වෙනවා. පෘථග්ජන දෝෂේ තියෙනවා නම් යම් යම් අඩුපාඩු අවසාන මොහොතේ වෙන්නට පුළුවන්. නමුත් බොහෝ සෙයින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරනවා නම් භික්ෂුවක් ඉතා නිවැරදි ලෙස ඒකාන්තයෙන් සුගතිපරායන උප්පත්තියක් ලැබනවා. සසරදී උනත් පින්වතුනි බව ගණන් නිවන් දකිනා ජාති දක්වාම කිසිදු කරදරයකින් තොරව ගුණධර්ම පූර්ණය කරගෙන ජෝති ජෝති පරායන වෙමින්, ආලෝකෙන් ආලෝකයට යන ජීවිත ලැබමින් කෙලවර නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සත්වයන් අපතමානේකත්වා, ඒ කියන්නේ වැටෙන්නට දෙන්නේ නැතිව, සතර අපා දුකට, සංසාර දුකට වැටෙන්න දෙන්නේ නැතුව රකින බැවින් තමයි පාතිමොක්ක කියලා අදහස් කරලා තියෙන්නේ. එතකොට ඒ වැටීමෙන් ආරක්ෂා කරන නිසා මේ බුදුරජාන් වහන්සේ විසින් පනවා වදාළ ශික්ෂාපද සමූහය ආරක්ෂා කිරීම පාතිමොක්ෂයයි. එතකොට ඒ ප්‍රාතිමෝක්ෂ ශික්ෂාපද වලටත් ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නට පුළුවන්. ඒ ශික්ෂාපද ආරක්ෂා කිරීමේ සීලයටත් ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නට පුළුවන්. ඊළඟට තියෙනවා සංවරය කියලා. සංවරය කියන එකේ තේරුම තමයි කය වචන දෙක හික්මවා ගැනීම. කය වචනේ හික්මවා ගන්නවා කියන එකේ තේරුම තමයි පින්වතුනි මේ කාය ద్వාරේ සහ වචී ద్వාරේ මුල් කරගෙන පරමාර්ථ වශයෙන් ගත්තොත් එතන එන්නේ කාය විඤ්ඤාත්තිය සහ වචී විඤ්ඤාත්තිය. මේ කාය ద్వාරේ සහ වචී ద్వාරේ සංවර කරගෙන ඒ තුලින් අකුසල කර්ම සිද්ධ නොවන පරිද්දෙන්, කර්මපතයන් සිද්ධ නොවන පරිද්දෙන්, අකුසලයන් සිද්ධ නොවන පරිද්දෙන්, අකුසල සිත් වැඩ නොකරන පරිද්දෙන් ඒවා සංවර කර ගැනීම. ඒ කියන්නේ කයෙන් සතුන් මැරීම, සොරකම් කිරීම, අනුන්ට පහර දීම, අනුන්ගේ බිය ගැන්වීම වගේ ක්‍රියා කරන්නට පුළුවන්. වචනයෙන් අනුන්ගේ හිත රිදවන්නට පුළුවන්. පරුස වචන කියන්නට හිස් වචන කියන්නට ඒ වගේම හිස් වචන කීමට නම් වෙනම ශික්ෂාපදයක් නැහැ. නමුත් කේලම් කීමට ඒ වගේම නාම වෙන අයට සම්යම් විනය කර්ම සම්බන්ධයෙන් තමන් දොස් නැගීම මේ වගේ දේවල් ධාර්මික විනය කර්ම සම්බන්ධයෙන් මේ වගේ දේවල් සිද්ධ කරන්නට පුළුවන් කවචනේ හේතු කරගෙන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින්නකොට මෙන්න මේ විදිහට කයින් සහ වචනයෙන් අඩුපාඩු සිද්ධ නොවන පරිද්දෙන් සිහියෙන් යුක්තව සිත පවත්වන්නට ඕනේ. ඒවට නැග නොඑන්නට දෙන්නට ඕනේ. එසේ ඒ අවස්ථාවලදී අපි කියනවා කායද්්වාරයේ සහ වාග්ද්වාරයේ පිරිසුදු වුණා කියලා. සැබවින්ම මේ කායද්්වාරයේ සහ වාග්ද්වාරයේ පිරිසුදුකම ඇතිවන්නේ සබංගාල හේදීමෙන් නෙවෙයි. ඒ කායද්වාරයේ සහ වාග්ද්වාරයේ අපිරිසුදුයි ලෙස තථාගතයන් වහන්සේ සලකන්නේ යමෙකු කයින් අකුසල කර්ම සිද්ධ කරයි නම් ඔහුගේ කායද්වාරය අපිරිසුදුයි. යමෙකු වචනෙන් අකුසල කර්ම සිද්ධ කරයි නම් ඔහුගේ වාග්ද්වාරය අපිරිසුදුයි. ඒ නිසා ඒ කායද්වාරයෙන් සහ වාග්ද්වාරයෙන් අකුසල සිද්ධ නොවන පරිද්දෙන් ඒවා ආරක්ෂා කර ගැනීමට කියන සංවරය කියලා. ඒක සිද්ධ කරන්නෙත් පිංගතුනි අර කියපු විරතියෙන් සහ චේතනාවෙන්. විරතියෙන් ඒ අකුසලයන්ගෙන් හැකිලෙමිනුත් චේතනාවෙන් දැඩි වීරිය කරමින් උත්සාහයෙන් ඒ අකුසලයන්ගෙන් වළකින කොටත් අන්න අපිට සංවරය ඇති වෙනවා. ඒ සංවරයම තමයි අර ප්‍රාතිමෝක්ෂය කියලා කිව්වේ. නිසා පාතිමොක්ක සංවර කියන වචන දෙකෙන්ම පාතිමොක්ක කියන වචනේනුත් සංවර කියන වචනේනුත් අදහස් වන්නේ සීලේ බව මතක තියාගන්නට ඕනි. මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය බුදුරජාණන් වහන්සේ විසින් පනවව දාලා ශික්ෂාපද සමූහය. මේකට කියනවා අදි සීලය කියලා පින්වතුනි. මේ අදි සීලය තමයි සීලයන් අතර උසස්ම සීලය. සාමාන්‍යයෙන් පර්වත තියෙනවානේ ලෝකේ. අපේ ධර්මයේ හැටියට මේ සියලු පර්වතයන් අභිභවා සිටින පර්වත රාජයා තමයි මහා මේරු පර්වතය. ඒ වගේම ලෝකයේ තියෙන ආලෝක ප්‍රභව එක එක විදුලි බුබුලු තියෙනවා, ලයිට් වර්ග තියෙනවා, ඒ වගේම තරු කැට ආදිය තියෙනවා, ඒ වගේම හඳ තියෙනවා. මේ සියලු ආලෝක ප්‍රභවයන්ට වඩා බලවත් ආලෝක ප්‍රභවයේ තමයි සූර්යා. ඒ සියල්ල අභිභවා සිටිනවා. මේ විදිහට පින්ගෙන ආලෝකය ලබා දෙන තැන් ඒ විදිහට මාමේරු පර්වතයේ සියලු පර්වත රාජයන්ට මුල් වන්නාසේ, ඉහළ වන්නාසේ, ශ්‍රේෂ්ඨ වන්නාසේ, සූර්යා සියලු ආලෝක ප්‍රභවයන්ට ශ්‍රේෂ්ඨ වන්නාසේ, අපගේ තියෙන පංචශීල, දසශීල, උපෝසත සීල ආදී වූ යහපත් සීලයන් අතර බුදුරජාණන් වහන්සේ විසින් පනවව දාලන්ට යෙදුණු මේ අප්‍රමාණ ශික්ෂාපදවලින් යුක්ත වූ මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය උසස්ම සීලයේ බවට පත් වෙනවා. ඒක නිසා ඒකට කියනවා අදි සීලය කියලා. ඒකට කියනවා අධික වූ, ශ්‍රේෂ්ඨ වූ, ජ්‍යෙෂ්ඨ වූ සීලය, උසස් වූ සීලය කියන එකේ තේරුම. එතන මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තමයි අදි සීලයේ බවට පත් වෙනවා. මේට ඉහළ වූ සීලයක් තව නැහැ. එතකොට සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉන්ද්‍රිය සංවරය, භෝජනය, ඉන්ද්‍රිය සංවරය, භෝජනයේ මාත්‍රාඤ්‍යතාවය, ජාගරියානු යෝගය, ප්‍රත්‍යසන්නිශ්චිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය සීල නේද කියලා. ඒ මීට වඩා උසස් නේද? නෑ පිංගතුනි. සීලයක් සඳහන් වන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය විතරයි. අනිත් ඒවා පිංගතුනි, මේ පරිවාර ධර්ම, ඉන්ද්‍රිය සංවරය කිරීම, ආජීවයේ පිරිසුදු ලෙස පැවැත්වීම, ඒවා අපි ඉදිරියේ සාකච්ඡා කරනවා. ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුක්තව සිව්පසේ පරිභෝග කිරීම, මේවා ඔක්කොම පින්වත්නි ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට පරිවාර සීල. අපේ ධර්මයේ හැටියට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තමයි මිනිසයාගේ හිස බඳු එක. හිස බිඳුනට පස්සේ අනිත් අවයව ආරක්ෂා කරනවා කියලා එකක් නැහැ. මොකද මිනිහා මැරිලා ඉවරයි. ඒ වගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ බිඳුනොත් විශේෂයෙන් සතර පරාජිකා බිඳිච්ච කෙනා ඉන්ද්‍රිය සංවර සීලයක් රකින්නවා කියලවත්, ආජීව පාරිශුද්ධ සීලය රකින්නවා කියලා එකවත්, ප්‍රත්‍යසන්නිශ්චිත සීලය රකින්නවා කියලා එකක්වත් නැහැ. මොකද ඔහුගේ භික්ෂුත්වය ඉවරයි එතනින්. එතකොට හැබැයි අනිත් සීල බිඳුනොත් එහෙම ඉන්ද්‍රිය සංවරයේ, ආජීව පාරිශුද්ධිය ආදී බිඳුනොත් එහෙම ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ විශේෂයෙන්ම පරාජිකා හතර ආරක්ෂා වෙලා තියෙනවා නම් ඔහුට පුළුවන් ඒ සියල්ල නැවත ප්‍රකෘතිමත් භාවයට පත්වරගෙන ප්‍රතිපත්ති මාර්ගයේ ඉදිරියට ගිහිල්ලා නිර්වාණය සාක්ෂාත් කරගන්නට. ඒ නිසා මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තමයි සීල අතර ප්‍රධානතම සීලය. ඒක තමයි අදි සීලය. ඒ වගේම පිංගතුනි මේ සීලය හා සමාන වූ සීලයක් නැහැ. ඒ නිසා තමයි සාමාන්‍ය උපසම්පදා භික්ෂූන් වහන්සේ කෙනෙක්ට හැම කෙනෙක්ම වඳින්නේ. උපසම්පදා භික්ෂුවක් අපේ ශාසනයේ හැටියට වන්දනාමාන කළ යුතු පිරිස් කිහිපයයි ඉන්නේ. පළවෙනියා තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් විතරක් නෙවෙයි සදව් ලෝකයාගෙන්ම වන්දනාමාන පූජා ලැබීමට සුදුසුයි. ඊළඟට පින්වතුනි උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් තමන්ට වඩා වැඩිහිටි උපසම්පදා භික්ෂුවකට වන්දනා කළ යුතුයි. ඒ වැඩිහිටි භික්ෂූන් වහන්සේ මොන අධිගමයක් ලබලා තියෙනවද නැතිද, ඊට වඩා තමන් අධිගමයක් ලබලා තියෙනවද නැති, තමන් රහත් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්, වැඩිහිටි ස්වාමීන් වහන්සේ පෘථග්ජන වෙන්නට පුළුවන්, ඒක අදාළවන්නේ නැහැ. තමන්ට වඩා දවසක් හෝ අඩුම තරමේ විනාඩියක් හෝ වස් වලින් වැඩි නැත්නම් උපසම්පදාව කලින් වෙලා තියෙනවා නම් ඒ කෙනා ඒ අනිත් භික්ෂුන් වහන්සේගෙන් වන්දනාවට, පූජාවට ප්‍රාප්ත වීමට සුදුසුයි. ඒ නිසා ධන බිම ගහලා වන්දනා කරන්නට පුළුවන්. මේ තමයි බුදුවරුන්ට බුදුරජාණන් වහන්සේට අපි වන්දනා කරන්නට ඕනේ. තමන්ට වඩා වැඩිහිටි භික්ෂූන්ට වන්දනා කරන්නට ඕනේ. ඊට වගේම තවත් ඉන්නවා වන්දනා කළ යුතු පිරිසක්. ඒ තමයි පිංගතුනි ඉසිගිලි සූත්‍ර දේශනා අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වන්දත භික්ඛවේ කියලා පසේ බුදුර වන්දත භික්ඛවේ පච්චේක බුද්දේ. ඒ කියන්නේ මහණෙනි මේ පසේ බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරව කියලා. ඒක අර අවසාන ගාථාවේ දැක්වෙනවානේ. වන්දනා කර මේ අප්‍රමේය වූ ගුණ ඇත්තහ වූ ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරව කියලා දේශනා කරනවා. ඒ නිසා පසේ බුදුරජාණන් වහන්සේලා අපිට සම්මුඛ නොවුනත් පිංගතුනි අතීතයේ විසුවා වූ පසේ බුදුරජාණන් වහන්සේලාටත් භික්ෂූන් වහන්සේලා වන්දනාමාන කළ යුතුයි. මේ තමයි උපසම්පදා භික්ෂුවක් වන්දනා කරන පිරිස. භික්ෂුණියක් නම් අනිත් භික්ෂූන්ට වන්දනා කළ යුතුයි. ඒතර මේ විදිහට ඒ වගේම භික්ෂුණීන්ට තව කෙනෙක් වැඩි වෙනවා. කවුද? භික්ෂූන්ට වන්දනා කළ යුතුයි. මේ විදිහට මේ උපසම්පදා සීලය සමාදන් වෙන කෙනා අනිත් කිසිදු දෙවියෙක්ට බ්‍රහ්මයට වැඳීමට අවශ්‍යතාවයක් නැහැ. ධන බිම ගහලා වඳින්නේ නැහැ, වඳින්නට බැහැ ඇත්තටම. හැබැයි තමයි ඒ ඔවුන්ගේ ගුණයක් සිහි කරලා අපිට ඒ සාදු සාදු කිදීම් වශයෙන් ඒ ගුණයක් මේ වන්දනාවක් වශයෙන් ඒක ඒ අනුමත වීමක් කරන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් බාල ස්වාමින් වහන්සේ යකිනෙක් යටතේ ආචාර්යත්වය ගන්නවා නම් වැඳගෙන තමයි අවසර ඉල්ලන්නේ. නමුත් අපි ධන බිම ගහලා වන්දනා කිරීම කරන්නට බෑ. දැන් ගිහි කෙනෙක් වුණා බණක් කියනකොට අපිට පුළුවන් දෙයත්ල එකතු කරගෙන වන්දනා කරන ස්වරූපයෙන් ඒ බණ ශ්‍රවණය කරන්නට, ඔවුන් දෙන පිනක් අනුමෝදන් වෙන්නට, ඒ විදිහේ දේවල් කරන්නට පුළුවන්. ඒ ගුණයක් ඇහෙනකොට අපිට දුහොත් අත් දෙක එකතු කරලා ඒ ගුණය පිළිගන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් පස්සේ කවුද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයෙක් ගැන වුණත් අපිට අත් දෙක ඇඳිරි බැඳගෙන ඒක අනුමෝදන් වෙන්නට, ඒ ගුණයට ගරුත්වයක් දක්වන්නට පුළුවන්. නමුත් ධන ගහලා වන්දනා කිරීමක් අපිට කරන්නට බෑ. ඒකට හේතුව තමයි පිංගතුනි තථාගතයන් වහන්සේ විසින් පනවා තියෙන මේ උපසම්පදා සීලය කියන එකේ උසස් භාවය. මේ උපසම්පදා සීලය අතිශය සංකීර්ණ එකක්, අතිශය ගැඹුරු එකක්. කුඩා කුඩා දෙයකින් පවා උපසම්පදා සීලේ සමහර ශික්ෂාංග බිඳෙන්නට පුළුවන්. පොඩි වචනයකින් ශික්ෂාපද පළදු වෙන්නට පුළුවන්. සීලයේ කිලිටි වෙන්නට පුළුවන්. ඒ නිසා උපසම්පදා සීලයේ රකින්න භික්ෂූන් වහන්සේ හැම වෙලාවෙම ඊටාම අවධානයෙන්, ඊටාම සියුම් ලෙස හිතමින් තමයි ඒ කටයුතු සිද්ධ කරන්නට ඕනි. මුලදී සමහර අයට ඒක බරක් වශයෙන් දැනෙන්නට පුළුවන්. අර ඒකනේ සමහර භික්ෂූන් වහන්සේලා කල්පනා කරනවා මේ ශික්ෂාපදෙහි ශික්ෂාපදය පනවල නැත්තේ හුස්ම ගැනීමට විතරයි කියලා කියන. ස්පීය ගැනීමටයි හුස්ම ගැනීමටයි විතරයි හුස්ම ශික්ෂාපද නැත්තේ කියලා සාමාන්‍යයෙන් කියවණක් තියෙනවා. මොකද ඉඳීම ඉරියව්ව සම්බන්ධයෙන් ශික්ෂාපත් වෙනවා. ඒ කියන්නේ හැමතැනකදීම නෙවෙයි. දැන් ආර පිටට ගියොත් එහෙම ඉඳින්නව ක්‍රමයක් තියෙනවා. දැන් උදාහරණයකට ඉඳගන්න යනකොට නිවසක එහෙම සුදු රෙද්දක් එරලා තියෙනවා කියන්නකෝ, පාසනයක අපිට එකපාර ගිහලා ඉඳගන්නට බෑ. ඉස්සලා මේ රෙද්ද අපි අතින් පිරිමදින්නට ඕනේ. මොකද හේතුව බුද්ධ කාලෙදී එහෙම සිද්ධියක් වුණා. එහෙම නිවසක රෙද්දක් එරලා තිබ්බා පුටුවක් උඩ. ඒ දායකවරුත් දන්නේ නැතුව, නමුත් එතන ඒ රෙද්ද යටට කුඩා දරුවෙක් හිටියා. ඉතින් භික්ෂුන් වහන්සේ කෙනෙක් ගිහිල්ලා විමසන්නේ නැතුව ඒ ආසනේ ඉඳගත්තා. ඒ උන්වහන්සේගේ ශරීරයට යට වෙලා ඒ කුඩා දරුවා මිය ගියා. එතන බුදුරණාහි පනවාව දාලා අන්තර ගරයේදී එනසම් ගමේදී ගිහියන් විසින් මේ පුටුවක් එල්ල පුටුවකට රෙද්දක් එරලා තියෙනකොට යට මොනවා හරි තියෙනවද කියලා අපි අතකාර බලන්නට ඕනේ. සමහර විට කැපෙන දෙයක් තියෙනවා වෙන්නට පුළුවන්, ඇනෙන හුල් දෙයක් තියෙනවා වෙන්නට පුළුවන්. ඒ නිසා භික්ෂුවගේ ආරක්ෂාව සඳහා තව කෙනෙකුගේ ආරක්ෂාව සඳහා සමහර සතුන් එහෙම ඉන්නට පුළුවන්. ඒ සතුන්ගේ ආරක්ෂාව සඳහාත් අපි ඒක චාරිත්‍රයක් ලෙස ඒක කරන්නට ඕනේ. ඒතර ඒ නිසා ඉඳ ගැනීම පවා අපි සංවර වෙන්නට ඕනේ, අවධානය දෙන්නට ඕනේ. වඩිනකොට එහෙම පාරේ අතපය ගස්ස ගස්ස අතපය වන වන අපිට යන්නට බෑ. වටපිට බල බල එහෙම යන්නට බෑ. හැබැයි පාරක යනකොට අනතුරක් වෙන නිසා අපිට මහා මාර්ගයක යනකොට වාහන එනකොට බලාගෙන යන්නට පුළුවන්. ඒක ඉස්සර කාලේ පොත්වල දක්වලා තියෙන්නේ හස්තීන්ගෙන් අශ්ව කරත්ත වලින් රත වලින් වෙන අනතුරු වලින් වැළකීමට අපිට පාරේදී බලා ගන්නට පුළුවන් එහෙම වාහන එනවද කියලා. අද කාලේ නිතර පාරක වාහන යන නිසා අද කාලේ මහා මාර්ගයක යනකොට අපි ඒක බලමින් තමයි යා යුතු වන්නේ, නැත්තම් ජීවිත අන්තරාය වෙන නිසා. ඒක ශික්ෂාපදයේම අනුදැන වදාරා වූ කරුණක්. ඉතින් මේ විදිහට පින්වත්නි ගමනක් බිමනක් යනකොට ඉඳ ගන්නකොට පැම්පාසු වෙනකොට ආහාර අනුභව කරනකොට මේ හැම දෙයකදීම, ඒ කියන්නේ උදාහරණයකට භාජනයකින් යමක් පානය කරනකොට පවා සද්දයක් නොවන පරිදි, සුරුසුරු ගාල සද්ද නොවන පරිද්දෙන් මේක පානය කරන්නට ඕනි. ආහාර අනුභව කරනකොට චපු චපු කියන හඬ ඇති නොවන පරිද්දෙන් ආහාර අනුභව කරන්නට ඕනි. ආහාර ඇඟිලිවල ගෑවිලා තියෙනකොට ඒවා කට ඇතුළට දාලා ලෙව කෑම කරන්නට බෑ. ආහාර තොල්වල ගෑවිලා තිනකොට දිවේදීට දාලා එක ලෙව කන්නට බෑ. මේ විදිහේ මේ හැම දෙයකටම පින්වතුනි බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවලා තියෙනවා. මේ හැම දෙයකීම භික්ෂුවකගේ සංවර භාවය ඇති කරමින් දකින්නායට ප්‍රසන්න භාවය ඇති කරන විදිහට තමයි කරලා තියෙන්නේ. ඒ වගේම ධර්ම දේශනා කරනකොට ශික්ෂාපද තියෙනවා. මේ විදිහට බැලුවම පින්වතුනි හැම දෙයකටම ශික්ෂාපද පනවලා තියෙනවා. කොටින්ම කියනවා නම් උඩපිට බලන එක ගැන පවා ශික්ෂාපද තියෙනවා. වටපිට බලන එක ගැන පවා ශික්ෂාපද තියෙනවා. ඒක ආරණ්‍ය ඇතුලේ වළංගු වන්නේ නැහැ. ඒක ආරණ්‍යෙන් පිට වළංගු වන්නේ. ඒ වගේම බැලිය යුතු නොබැලිය යුතු දේවල් තියෙනවා. ඇසිය යුතු නොඇසිය යුතු දේවල් තියෙනවා. මේ විදිහට පින්වතුනි හැම ක්‍රියාවක් සම්බන්ධයෙන්ම වගේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සීලය අතිශය ගැඹුරු සීලයක්. අතිශය ගැඹිරයි මේ සීලය. මේ සීලය හරියට ඉගෙනගෙන මේ සීලය ඕනෑකමින් යමෙක් ආරක්ෂා කරනකොට තේරෙනවා කොතරම්නම් දෙයක් අපේ సంతානය තුළ සිද්ධ වෙනවද, කොතරම් අවධානයක් අපි දිය යුතුද කියලා. ඒ නිසා තමයි මේ සීලය සියලු සීලයන්ට ශ්‍රේෂ්ඨ වූ අදි සීලේ නමින් හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම මතක තියාගන්න මේ රකින්න රකින්න ශික්ෂාපදය කිසියෙකුගෙන් ගරහවට ප්‍රාප්ත වෙන දේවල් නෙවෙයි. දැන් සමහර නිකායවල තියෙනවා, සමහර ආගමික නිකායවල තියෙනවා ඒ ක්ලේශයන්ගෙන් දුරු කිරීම සඳහා නිර්වස්ත්‍රව වාසය කරන්නට ඕනේ. සමහර කෙනෙක් මේක අගය කරනවා වෙන්නට පුළුවන්. නමුත් ලෝක සමාජ සම්මතයේ හැටියට නිර්වස්ත්‍රව වාසය කිරීම ගමන් බිමන් යෑම කියන එක අනුමත කරන්නේ නැහැ. ඒක තමන් කෙලෙස් දුරු කෙලෙස් යටපත් කරමින් ආසාව ගැඳුම් වලට ආසාව නැති කරගත්ත වෙන්නට පුළුවන්. නමුත් මේක සමාජ සම්මතයේ බිඳීමක්. ඒ නිසා තමයි ඒ ආගමික ශාස්ත්‍රවරුන්ට අද කාලේ වගේ ඒ රටවල යනකොට ඔවුන් වස්ත්‍ර නොඇඳට ඔවුන්ගේ ආගමික චාරිත්‍රයක් ලෙස සාමාන්‍යයෙන් ඔවුන් යන්නේ නගරයේහි ආවරණයක් සහිතව. මොකද ඒක සමාජ සම්මතයට බාහිරයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ පින්වතුනි කිසිදු ශික්ෂාපදයක් සමාජ සම්මතයට බාහිර වන්නේ නැහැ. සමාජයේ නිග්‍රහයට ප්‍රාප්ත වන්නේ නැහැ. ඒ හැම දෙයකටම කරුණක් නැහැ. සමහර ඒවා අද කාලේට සමහර ගැටලු තාරී තැන් එනවා වෙන්නට පුළුවන් සමහර තැන්වලදී. මොකද කාලයත් එක්ක වෙනස් වෙන නිසා. ඒ නිසා තමයි උන්වහන්සේ පවා සමහර ප්‍රශ්න මතු වෙනකොටදී ශික්ෂාපද ලිහිල් කරන්නට වෙනස් කරලා තියෙන්නේ. උන්වහන්සේ සමහර ශික්ෂාපද වලට අනුප්‍රඥප්ති එකතු කරලා තියෙන්නේ කාලානුරූපව සමහර දේවල් වෙනස් කර ගැනීම සඳහා. එතකොට මේ ශික්ෂාපද බුදුරජාන් වහන්සේගේ ශික්ෂාපද පින්වතුනි ඒව අහන්න අහන්න ඉගෙන ගන්න ශ්‍රද්ධාවක් වර්ධනය වෙනවා මිසක් අපහැදීමක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක ඉතාම ගැඹුරු අතිශය බරපතල අතිශය ගැඹීර සීලයක් පින්වතුනි. ඒ නිසා තමයි මේ සීලයට අදි සීලය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය හිතෙන් දරාගෙන කවුරු හරි භික්ෂුන් වහන්සේ කෙනෙක් වාසය කරනකොට ඒ වාසය කරන හැම මොහොතේම ඒ තප්පරයක් ගානේ චිත්තක්ෂණයක් ගානේ තමන්ගේ සීලය රකින්නවා වෙනවා. සීල පූර්ණයක් සිද්ධ වෙනවා. ඒ වෙලාවේ කුසල සිත් උපදින්නට අවශ්‍ය නැහැ. නමුත් සීලෙහි වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. සීලය එන්න එන්න වර්ධනය වෙනවා. සීලේ බලවත්කම එන්න එන්න වැඩි වෙනවා. යම් වෙලාවක උපසම්පදා සීමා මාලිකේදී සීලය සමාදන් වුණා නම් ඒ සීලය වැඩිපුර කාලයක් ජීවත් වෙන්න පිංගුතුනි එන්න එන්න ශක්තිමත් වෙනවා. යම්සේ සංඝාදිසේ සාදී ඇවතකට පත්වලා ඒක පිරිසුදු කරගත්තා නම් ඒ පිරිසුදු කරගත්ත මොහොතේ පටන් ඒ සීලය එන්න එන්න ශක්තිමත් භාවයට පත් වෙනවා. මේ විදිහට බොහෝ කල් සීලය නොකඩා ආරක්ෂා කරන්න ශික්තේ සීලෙහි බලවත්කම එන්න එන්න වැඩි වෙනවා. ඒ නිසා මේ භික්ෂූන් වහන්සේ කෙනෙක් සීලයක් සමාදන් වෙලා අපි හිතමු සතපුණා කියලා. ඒ සතපෙන වෙලාවේ බවාංග සිත් තමයි වැඩ කරන්නේ. එහෙම නැත්නම් සුපින සිත් තමයි වැඩ කරන්නේ. හීනවලට ශික්ෂාපද පනවල නැහැ පින්වතුනි. එතකොට මේ ශික්ෂා සුපිනියක් දකින්නකොට සිහිනයක් දකින්නකොට හෝ ගැඹුරු නින්දක ඉන්නකොට තමන් සිල් රකින්නවා භික්ෂුවක් කියන හැඟීමක් සාමාන්‍යයෙන් නැහැනේ. නමුත් එහෙම වුණත් පින්වතුනි ඒ භික්ෂූන් වහන්සේ සීලය පූර්ණය කරන කෙනෙක් බව දැනගන්නට ඕනේ. ඉතින් භික්ෂූන් වහන්සේ කෙනෙක් සැතපීලා ඉන්න අවස්ථාවක යම් කෙනෙක් ඇවිල්ලා ඝාතනය කරොත් මරණයටපත් කළොත් ඒ කරලා තියෙන්නේ සීලවන්ත කෙනෙක්ව තමයි ඝාතනය කරලා තියෙන්නේ. ඒ වෙලාවේ කෙනෙක් තර්කයක් ගේන්නට පුළුවන් නෑ. ඒ වෙලාවේ බවාංග සිත් තිබුණේ උන්වහන්සේ සීලයක් ගැන හිතුවේ නෑ, සීල සමාදානයක් ගැන හිතුවේ නැහැ, උන්වහන්සේ සිල් රැකරක නෙවෙයි හිටියේ, නිදාගෙන හිටියේ කිව්වට හරියන්නේ නැහැ. කලින් අපි සීලයක් සමාදන් වුණා නම් ඒ සීලයේ වීතික්‍රමණය වෙන තෙක් ඒක කඩා ගන්න තෙක් එහෙම නැත්නම් මරණයට පත්වන තෙක් ඒ සීලය අපි ළඟ තියෙනවා. ඒ නිසායි සීලවන්ත කෙනෙක් තමයි සැතපීලා ඉන්නේ. සීලවන්ත කෙනෙක් තමයි ඒ වෙලාවේ සිහිනේ දකින්නේ. ඒ කෙනාට කරන්නා වූ උපකාරයේ පූජාවත් සීලවන්තයෙක්ට කරා වූ පූජාවක් වෙනවා. ඔහුට කරන්නා වූ අපකාරයේ කරදරයත් සීලවන්තයෙක්ට කළා වූ කරදරයක් වෙනවා. ඒ නිසා මේ ශික්ෂාපදයන් හිත තුළ දරාගෙන ගෞරව කරමින් ඒට අනුව හැසිරෙමින් සීලය රකින්නකොට නිදාගෙන ඉන්න අවස්ථාවේදී පවා සීලය පිරෙන බව නැත්තම් සීලය ශක්තිමත් වෙන බව සීලවන්තයෙක් බව දැනගන්නට ඕනේ. ඉතින් මේ විදිහට පින්වතුනි පාතිමොක්ක සංවර කියලා කියනකොට මේ විදිහට මේ ශික්ෂාපද සීලයන් ඉතාම හොඳින් හිතට අරගෙන ගරුත්වයෙන් යුක්තව රකින්නට ඕනේ. මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින්නට ප්‍රධානතම අවශ්‍ය වෙන ගුණය තමයි ශ්‍රද්ධාව පිංගුතුනි. මොකද මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ සමහර ශික්ෂාපද අපි ඉගෙන ගන්නකොට අපිට හිතා ගන්න බැරි වෙනවා, ඇයි බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපදේ පැනෙව්වේ කියලා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා කල්පනා කරන්නේ, භගවාහි ජානාති අහන්න ජානාමි, තථාගතයන් වහන්සේ මෙහි අර්ථය දන්නවා මට නොතේරුණාට. සමහර වෙලාවට පිංගුතුනි අපි ඉගෙන ගන්නකොට මුලදී අපිට අර්ථය නොවැටුණාම නඩ කාලයක් යනකොට ඒකේ වටිනාකම තේරෙන්නට පටන් ගන්නවා, අවබෝධයෙන්ට පටන් ගන්න. එහෙම ගොඩාක් ශික්ෂාපද වලට වෙලා තියෙනවා, අපිට උනත් එහෙම වෙලා තියෙනවා. ඒක උනානේ මහා උදායි ස්වාමීන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ විකාල භෝජනයේ වළක්වමින් ශික්ෂාපදයේ පනවනකොට මහා උදායි ස්වාමීන් වහන්සේට එතරම් රුචියක් ඇති වුණේ නැහැ. උන්වහන්සේකට රුචිකරේ නැහැ, කැමති වුණේ නැහැ. නමුත් උන්වහන්සේ කල්පනා කළා, ඒ වෙලාවේ බද්ධාලි කියන ස්වාමීන් වහන්සේ නැගිටලාම කියන ප්‍රසිද්ධියේම ප්‍රකාශය කළා, මම නම් ওই ශික්ෂාපදයට කැමති නැහැ, මම නම් මට නම් රැයට අනුභව කරන්නට ඕනේ, මම රකින්නේ නැහැ කියලා ප්‍රකාශ කර සිටියා. මහා උදායි ස්වාමීන් වහන්සේ සිල්වන්ත ගුණවන්ත ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේට නමුත් හිතේ 아무ත වෙනසක් ඇති වුණා. ඇයි බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපදය පනවවදාරේ? මේ විකාල භෝජනයේ හවසට කන කෑම තමයි සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රණීතම කෑම. බුදුරජාණන් වහන්සේ ඒ කෑම වළක්වනවානේ භික්ෂූන්ට. මිනිස්සුන්ට පින් කරගන්න අවස්ථාවත් අඩු වෙනවා, ඒ වගේම අපිටත් ඒ හොඳ භෝජනයක් වැළඳීමේ අවස්ථාව අඩු වෙනවා. ඒ වෙනකම් පින් උතුනේ සමහර භික්ෂූන් වහන්සේලා රැයට ආහාර අනුභවයේ සිද්ධ කරා. ඉතින් ඒ වෙලාවේදී නමුත් ඒ උදායි ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා, නෑ බුදුරජාණන් වහන්සේ තමයි කරුණ දන්නේ, මට උන්වහන්සේ තරම් කරුණු කාරණා තේරෙන්නේ නැහැ, ඒ නිසා උන්වහන්සේ කියන විදිහට මම කටයුතු කරනවා කියලා අදිෂ්ඨාන කරගත්තා. කාලයක් ගියාට පස්සේ උන්වහන්සේට මේ විකාල භෝජන ශික්ෂාපදයේ අර්ථ තේරුම වටිනාකම් වැටහෙන්නට පටන් ගත්තා. උන්වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹිලා තථාගතයන් වහන්සේට ප්‍රශංසා කරමින් කියා සිටියා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ විකාල භෝජන ශික්ෂාපදයේ පැනවීමෙන් යහපතක්මයි ශ්‍රාවකයාට කළේ කියලා. ඒ විදිහට පින්වතුනි මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය හදාරනකොට ශ්‍රාවකයෝ විශේෂයෙන් පරිස්සම් වෙන්නට ඕනේ. තමන්ට මාර්ගඵලයක් තිබුණත් පින්වතුනි අදාළ වෙන්නේ නැහැ. මාර්ගඵලයක් තිබුණත් තමන් සර්වඥ නොවන නිසා සියලු කාරණා කරුණු කාරණා ගැඹුරින් හැම දෙයක්ම වැටහෙනවා කියලා එකක් නැහැ. ඉතින් ඒ නිසා සමහර මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ සමහර ශික්ෂාපද රකින්නකොට ඒව සමහර වෙලාවලට පින්වත්නි කාලානුරූපව නොගැලපෙන භාවයක් එන්නට පුළුවන්. ඒක බුද්ධ කාලයේ සිද්ධ වුණානේ. බුද්ධ කාලයේ සමහර ශික්ෂාපද තථාගතයන් වහන්සේ වෙනස් කරා. එක ශික්ෂාපදයක් තියෙනවා පින්වත්නි සම්පූර්ණයෙන් නැති කරා. ඒක තමයි අඹ කෑමේ ශික්ෂාපදය. ඒකත් දැනගෙන තිබීම වැදගත්. එක අවස්ථාවකදී භික්ෂූන් වහන්සේලාට බිම්බිසාර මහරජුරෝ පවාරණය පැවරීමක් කරා මගේ උයනෙහි තියෙන අඹ වළඳන්නටේ කියලා. ඉතින් භික්ෂූන් වහන්සේලා ගිහලා අඹ වැළඳුවා. සීමා අතික්‍රාන්තව වැළඳුවා. හොඳටම අඹ ගෙඩි වළඳලා ඒ කියන්නේ බොහෝ දෙනා ගිහිලා අඹ වැළඳුවා. දවසක් බිම්බිසාර රජුරවන්ට අඹ කන්නට අවශ්‍ය වුණා. උයන් පල්ලට පණිවිඩයක් එව අඹ වනේ කියලා. උයන් පල්ලා බලනකොට අඹ ගෙඩි නෑ. ඔක්කොම අඹ ස්වාමීන් වහන්සේලා අනුභව කරලා. පණිවිඩයක් ඇව්වා ස්වාමීන් වහන්සේලා අනුභව කරා. ඒ නිසා අඹ නෑ. රජුරව මොනවත් කියන්න ගියේ නැහැ. මිනිස්සු අතර කැළඹීමක් ඇති වුණා. රජ වේනේ රජුරවන්ටත් ඉතිරි කරන්න නැතුව අඹ වැළඳුවා නේද කියලා. බුදුරජාණන් වහන්සේ ඉතාම සැර ශික්ෂාපදයක් පැනවුවා. මහණෙනි මෙතෙන් පතන් අඹව නොවැළඳිය යුතුයි කියලා. ඉතින් පටන් දැන් අඹ වළඳන්නට බෑ. එවන දවසක් කොහොම ඉන්නකොට එක්තරා විශේෂ ලොකු දානයක් තිබුණා. ඒ දානයේදී මිනිස්සු මොකද කරේ දන්නේ නැතුව අඹ කෑලි කපලා කපලා හදර සකස් කරලා තිබුණා. ඒ වෙලාවේ දැන් එයා බෙදා ගන්නට ක්‍රමයක් නැහැ. මොකද ශික්ෂාපදයක් තියෙනවා. අඹ වැළඳුවා කියලා වරදක් නෙවෙයිනේ, පළතුරක්නේ. ඉතින් අර වෙච්ච අඩුපාඩුවට තමයි ශික්ෂාපදේ පැනෙව්වේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර සිටියා, ස්වාමීනි අඹ කපලා තියෙනවා, දැන් බෙදා ගන්න ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා, මහණෙනි අඹ කෑලි වලට කපලා තියෙනවා නම් කොටස් වලට කපලා තියෙනවා නම් අනුභව කරන්නට. ඊට පස්සේ දැන් මේ ශික්ෂාපදේ ඉන්නවා. තව දවසක තව දානයකදී දැන් අඹ වළඳන්න අඹ කෑලි වළඳන්නට පුළුවන්. නමුත් ඒ මිනිසුන්ට අඹ කොටස් වලට කපන්නට කෑලි වලට කපන්නට අවස්ථාව තිබුණේ නැහැ. අඹ ගෙඩි විතරයි තිබුණේ. ඒ වෙලාවේදී නැවත දැනුම් දුන්නා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒ ශික්ෂාපදේ ඉවත් කරමින් අඹ වළඳන්නට අනුදැන වදාලා. හැබැයි අඹ වළඳනකොට ඒ ඇට ජාති ආදිය විනාශ නොවන පරිද්දෙන් කැපසරුප් ඉදිරිය වැළඳිය යුතුයි කියලා ඒ අනුදැනම වදාරා දුන්නා. දැන් මේ අඹ වළඳීම සම්බන්ධයෙන් කිසිදු ශික්ෂාපදයක් අපිට නැහැ. අපිට තියෙන්නේ අඹ ඇටය විනාශ නොවන පරිද්දෙන් කැපසරුප් ඉදිරියක ඉවත් කරලා හෝ කප්පියම් කරලා වැළඳීමයි සිද්ධ කරන්නට තියෙන්නේ. ඔය විදිහට පින්වතුනි එක ශික්ෂාපදයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පනවල සම්පූර්ණයෙන් ඉවත් කරපු. සමහර ශික්ෂාපද තියෙනවා, බොහෝ ශික්ෂාපද තියෙනවා කාලානුරූපීව ගිලන් බව අරගෙන නැත්නම් ඒ හේතු සාධක සලකාගෙන උන්වහන්සේ වෙනස් කරපු ලිහිල් කරපු. ඉතින් ඒ නිසා ඒ සමහර ශික්ෂාපදවල එහෙම භාවයක් තියෙන්නට පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් පින්වතුනි එදා සන්දර්භයත් එක්ක බැලුවාම තථාගතයන් වහන්සේ ශික්ෂාපදයක් පනවා වදාරන්නේ කරුණු කාරණා රාශියක් හිතලා. ඒ වගේම අනාගතයක් ගැනත් බලලා තමයි මේ ශික්ෂාපද පනවන්නේ. එතකොට ඒ නිසා සමහර ශික්ෂාපද නොතේරුණාට, ඒවල වටිනාකම නොතේරුණාට එදා තියෙන සන්දර්භත් කල්පනා කරමින් ශ්‍රද්ධාවන්ත භික්ෂුන් වහන්සේලා හිතනවා මට මේක හොඳට නොතේරුණාට තථාගතයන් වහන්සේ හේතුවක් ඇතිව තමයි මේක පනවලා තියෙන්නේ. ඒ නිසා මගේ විවේචනය විතරක් ඉදිරියට ගන්න නැතුව ඒ ශික්ෂාපදේ පනවා තිබෙන නිසා ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, භක්තියෙන් යුක්තව මේ ශික්ෂාපදේ දිවිහිමියෙන් ආරක්ෂා කරමි කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඒ තමයි තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නිසාම තමයි මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරන්නේ. සමහර භික්ෂූන් වහන්සේලා තමන්ගේ ජීවිතේ පවා අතහරිනවා මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කර ගැනීම සඳහා. ඉතින් ওই විදිහට පින්වතුනි මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තථාගතයන් වහන්සේ හඳුන්වන පාඩයක් තියෙනවා. ඒ පාඩයේ හැටියට ඉද බික්ඛවේ බික්ඛු පාතිමොක්ඛ සංවර සංඋතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු. මේ තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය හඳුන්වන පාඩේ. බොහෝ සූත්‍රවල දක්වලා තියෙනවා. ඉද බික්ඛවේ බික්ඛු මේ ශාසනයේ, මහගේ ශාසනයේ මහණෙනි, පාතිමොක්ඛ සංවර සංඋතෝ විහෙරති. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙලා හික්මිලා භික්ෂුවක් වාසය කරනවා. කොහොමද? සමාදාය සික්කති සික්ඛාපදේසු, සියලුම ශික්ෂාපද මා විසින් පනවා වදාළ සියලු ශික්ෂාපද සමාදන් වෙලා අදිෂ්ඨාන කරගෙන ඒවා රකින්නවා. උපසම්පදා ශික්ෂාපද පින්වතුනි ගිහි පින්වතුන් සමාදන් වෙනවා වගේ, සාමණේර භික්ෂූන් වහන්සේලා වගේ ශික්ෂාපද කිය කිය සමාදන් වීමක් නැහැ. දැන් ගිහි කෙනෙක් නම් ශික්ෂාපදේ කියලා සමාදන් වෙන්නට ඕන. තිසරණයේ ගත්ත පමණින් ශික්ෂාපද පිහිටන්නේ නැහැ. ආනාදි පාතා වේරමණී, අදින්නා දානා වේරමණී කියලා සමාදන් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් පොදුවේ මම පංචශීලයේ අදිෂ්ඨාන කරගනිමි, අටශීලයේ අදිෂ්ඨාන කරගමිනි කියලා හෝ පොදුවේ ගන්නට ඕනේ, අදිෂ්ඨාන කරගන්නට ඕනේ. හැබැයි සාමණේර ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් වෙනස්. උන්වහන්සේලා භික්ෂුන් වහන්සේ කියන පරිද්දෙන්ම ඒක අනුගමනය උච්චාරණය කරමින් නැවත කියනකොටම ඒ සාමණේර සීලය උන්වහන්සේ කිරි ස්වභාවයෙන්ම පිහිටනවා. නමුත් චාරිත්‍රයක් ලෙස ඒ ශික්ෂාපද සජ්ජායනා කිරීමකුත් කරවනවා. උපසම්පදා විදි පින්වතුනි උපසම්පදා විනය කර්මය සිද්ධ වෙනවා සමගම තථාගතයන් වහන්සේ පනවා වදාරා නම් යම් ශික්ෂාපදයක් ඒ සියල්ල මේ භික්ෂූන් වහන්සේට ඇතුළත් වෙනවා, ඒවා බලංගු වෙනවා. ඒ සියල්ල රකින්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් නොදන්න කමට සමහර අයට කැඩෙන්නට පුළුවන්. නමුත් ඒ සියල්ලටම වගකීතු පුද්ගලයෙ බවට පත් වෙනවා. ඒක හරියට නිකම් පින්වතුනි අපේ රජයකින් ව්‍යවස්ථාවක් සම්මත කළා කියලා හිතන්න. ලංකාවේ නම් 1978 දී ව්‍යවස්ථාවක් සම්මත කරන්නට යෙදුණා. ඒ ව්‍යවස්ථාව සම්මත කළ තාමී ව්‍යවස්ථාව තමයි අපේ රටේ පවතින්නේ. එතකොට යම් කෙනෙක් අද කාලේ, අද දවසේදී දරුවෙක් උප්පත්තිය ලැබුවා නම් ඒ දරුවා තේ නීතියට යටයි. ඒ වගේම අවුරුදු 18න් පස්සේ සම්පූර්ණයෙන් මේ නීතිය යට වෙනවා, ඡන්දදායකයෙක් බවට පත් වෙලා. එතකොට යම් කෙනෙක් මේ රටේ උපදිනකොට ඒ වෙලාවේ පවතින නීතිය තමන් දන්නවද අදාළ නැහැ, තමන් ඒකට සහභාගී වුණාද අදාළ නැහැ, පණවන්න සහභාගී වුණාද අදාළ නැහැ, ඒව අදාළ නැහැ. යමෙක් මේ රටේ උප්පත්තිය ලබනවා නම් 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඔහු යටයි. ඒ සියල්ල රකින්නට ඔහු බැඳී සිටිනවා, අනුගමනය කරන්නට බැඳී සිටිනවා. තමන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දන්නේ නැහැ කියලා ගැලවීමක් නැහැ. දැන් උදාහරණයකට යම් කිසි අපරාධයකට දඬුවම් දෙන වයසක් තියෙනවා නම් එතනින් ඉහළනේ අපරාධවලට දඬුවම් දෙන අවුරුදු 2 3 4 5 ළමයින්ට දඬුවම් දීමක් නැහැනේ. ඒතකොට යම් කිසි වයසක් තියෙනවා. ඒ වයස ඉක්මවලා යම් කෙනෙක් යම් කිසි අපරාධයක් සිද්ධ කරනවා. නමුත් ඔහු දන්නේ නැහැ මේක දඬුවම් ලැබිය යුතු වරදක් කියලා. ඒ වුණාට ඒක අදාළ වෙන්නේ නැහැනේ. දඬුව මේ යම් ලිහිල් භාවයක් වෙනවා වෙන්නට පුළුවන්. ඒ උසාවි තීන්දුව අනුව ඒක මට හරියටම කියන්න තේරෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය පොදු සංකල්පයේ තමයි ඒ පුරවැසියා නීතිය දන්නවා කියලා උපකල්පනය කරන්නේ. ඔහු නීතිය දැනගත යුතුයි. ඒක තමයි සාමාන්‍ය නීතියෙහි ක්‍රමවේදය. ඒ විදිහට ඒ නිසා ඒ වරදක් කරලා තියෙනවා නම් මිනී මැරීම වරදක් කියලා මන් දන්නේ නැහැ කියන එක අදාළ නැහැ. මිනී මරලා තියෙනවා නම් දඬුවම් ලබන්නට වෙනවා. සොරකම් කිරීම දඬ නීති සංග්‍රහයේ වරදක් දිනනවා කියලා මන් දන්නේ නැහැ. ඒ නිසා මට සමාව දෙන්න එහෙම බෑ. ඒ වරදවල වලට තමන් අසු වෙනවා. ඒක තමන් ඉස්කෝලේ ඉගෙන ගත්තද, ඉස්කෝලේ ගුරුවරයා ඉගැන්වුවද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි පින්වතුනි භික්ෂූන් වහන්සේ නමක් උපසම්පදා සීමා මාලකයේදී උපසම්පදාවට ප්‍රාප්ත වෙනකොටම, උපසම්පදාව ලැබනකොටම පනවා වදාළ සියලු ශික්ෂාපදවලට උන්වහන්සේ වග කියන්නට ඕනේ. උන්වහන්සේ සියල්ල රකින්නට ඕනේ. උන්වහන්සේ දන්නේ නැහැ කියලා ගැලවීමක් උන්වහන්සේට නැහැ. ඒ විදිහට පින්වතුනි බුදුරජාන් වහන්සේ විසින් පනවා වදාරන්නට යෙදුණු යම් ශික්ෂාපදයක් වේ නම් ඒ ශික්ෂාපද සියල්ලම ඒ භික්ෂූන් වහන්සේට උපසම්පදා සීමා මාලකේ ඉඳලා වළංගුයි. ඒ නිසා උපසම්පදාවේ ශික්ෂාපද එක එකක් කියලා සමාදන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ ශික්ෂාපද රකින්නකොට පින්වතුනි මේ ශික්ෂාපද හිතෙන් දැනගන්න අපි දැනගන්නට ඕනේ. දැනගෙන හිතෙන් ගරු කරන්න. එතකොට තමයි මේ පුණ්‍ය වුණත් මහත්ඵල වෙන්නේ. ඒ කියන්නේ තමන් මේ ශික්ෂාපද දැනදැන මේ ශික්ෂාපද වීතික්‍රමණය කරන්න නැතුව ඉන්නකොට තමයි මේ සීලය වුණත් මහත්ඵල වෙන්නේ. ඉතින් ඒ නිසා භික්ෂූන් වහන්සේ කෙනෙක් මේ ශික්ෂාපද සමාදන් වීමෙන් සමාදන් වෙනවා කියලා අදහස් කරන උපසම්පදාවට ප්‍රාප්ත වීමෙන් ඒ සියල්ල පිළිගනිමින් ඒවා පසු ඉගෙන ගනිමින් හිතට අරගනිමින් ඒ සමාදන් වෙලා ඒට අනුව හික්මෙනවා. සමාදාය සික්කති සික්ඛාපදේසු ඒ ශික්ෂාපද අනුව හික්මෙනවා. එතන මේකේ තවත් වැදගත් අංග තුනක් තියෙනවා. පාතිමොක්ක සංවර සංවුතෝ විහෙරති කියන පදයෙන් එතකොට ඒ ශික්ෂාපදයන් අරගෙන සමාදන් වෙනවා. තවත් කරුණු තුනක් මේ පාතිමොක්ක සංවර සීලේ ඇතුළත් වෙනවා. ඒ තුන තියෙනකොට තමයි පාතිමොක්ක සංවර සීලේ පරිපූර්ණ වෙන්නේ. එතකොට තමයි පාතිමොක්ක සංවර සීලේ බැබළෙන්නේ. එතකොට තමයි පාතිමොක්ක සංවර සීලේ වඩා අලංකාර වෙන්නේ, අලංකృత වෙන්නේ, පරිපූර්ණ වෙන්නේ. මොනවද? ආචාර ගෝචර සම්පන්නෝ, ආචාර ගෝචර සම්පන්න බව. ඊට පස්සේ එක තමයි ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමත්තේසු වජ්ජේසු බය මේකේ තියෙන අතර ආචාර සම්පන්න භව, ගෝචර සම්පන්න භව, අනුමත්තේසු වජ්ජේසු කුඩා නමුත් වරදෙහි බිය දකින භව. මෙන්න මේ කියන කරුණු ටික සම්පූර්ණ වුණොත් තමයි ඒ උපසම්පදා සීලය නැත්නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පරිපූර්ණ සීලයක් බවට පත් වෙන්නේ. මොනවද මේ ආචාර සම්පන්න භව කියලා කියන්නේ? මොකද්ද ගෝචර සම්පන්න භව කියන්නේ? මොකද්ද කුඩා නමුත් වරදෙහි බිය දකින්නවා කියලා කියන්නේ? ඒක ක්‍රම කිහිපයකට විස්තර වෙන්නට ඕනේ. ආචාර සම්පන්න කියලා කියන්නේ පින්වතුනි එතන තියෙනවා ආචාරය සහ අනාචාරය කියලා. අනාචාර කියන එකේ තේරුම තමයි කයින් වචනෙන් වැරදි වැඩ සිද්ධ කිරීම. ඒ කියන්නේ ප්‍රාණඝාත, අදින්නා දාන, කාම මිච්ඡාචාර, අපේ හැටියට නම් අබ්‍රහ්මචරියාව, ඒ වගේම මුසාවාද, පිසුනාවාච, සම්පප්පලාප, පරුසාවාච කියන මේ ශික්ෂාපදයන් කඩකිරීමට කියන අනාචාරය කියලා. ඒ කියන්නේ ආජීවශ්‍රමක සීලය කඩකිරීම. ඒ වගේ ආජීවශ්‍රමක සීලයට ඇතුළත් නොවන තවත් ශික්ෂාපද තියෙනවා නම්, සීලයන් තියෙනවා නම් ඒවා කඩකිරීමත් අනාචාරයක්මයි. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර නොකළ යුතුයයි දේශනා කළ යුතු දේශනා කළ ක්‍රමවලින් තමන්ගේ ප්‍රත්‍යස්වා ගැනීමත් අනාචාරය. ඒ කියන්නේ කුල දූෂණය කළා, මිනිස්සු සතුටු කරවලා, ඒ වගේම පාප සමාචාර, ගස් මල් පැල ආදිය මිනිස්සු සතුටු කරන්නට රෝපණය කරලා ආදී සිද්ධ කරලා ඒ වගේ ප්‍රත්‍යහා ගන්නවා නම් ඒවත් අනාචාරය. ඒතර අනාචාර වර්ග තුනයි ආජීවශ්‍රමක සීලයට අදාළ ශික්ෂාපද කැඩීම, එයින් අන්‍ය වූ ශික්ෂාපද නැත්තම් සීලයන් බිඳීම සහ වැරදි ක්‍රමවලින් ජීවිකාව පැවැත්වීම. ආචාරය කියලා කියන්නේ මේවා වලින් වැළකීම. ඒ කියන්නේ කයින් වෙන වැරදි වලින් වැළකීම, වචනයෙන් වෙන වැරදි වලින් වැළකීම, කයින් වචනයෙන් වෙන වැරදි වලින් වැළකීම, ඒ වගේම අනෙකුත් ශික්ෂාපදයන් සීලයන් ආරක්ෂා කිරීම, යහපත් සීලයන් ආරක්ෂා කිරීම සහ වැරදි ජීවිකාවක් පවත්වන්නේ නැතුව නිවැරදි ජීවිකාව පැවැත්වීම, වැරදි ජීවිකාවෙන් වැළකීම, මේකට කියනවා ආචාරය කියලා. මේ ආචාර සම්පන්න භාවයේ තියෙන්නට ඕනේ ප්‍රාතිමෝක්ෂ සංවර සීල රැකෙන්නට. ඒක සාමාන්‍යයෙන් ඒ ආචාර සම්පන්න භාවයේ කෙලින්ම ප්‍රාතිමෝක්ෂ සංවර සීලට අදාළයි. ඊට ගෝචරයේ පිංගොතුනි. ගෝචරයේ කියලා කියන්නේ ඇසුරු කරන තැන කියන එක. ඒක ක්‍රම දෙකක් තියෙනවා, ගෝචර අගෝචරය කියලා. භික්ෂූන් වහන්සේලාට අගෝචරයක් තියෙනවා. අගෝචරය කියලා කියන්නේ ගෝචරය අගෝචරය කියන එකේ තේරුම නිතර නිතර ඇසුරු කරන තැන හෝ පුද්ගලයා කියන එකයි. නිතර නිතර ඇසුරු කරන තැන. වරක් දෙවරක් නෙවෙයි, නිතර නිතර හැමදාම නිතර නිතර ඇසුරු කරන්නේ. ඒතර භික්ෂූන් වහන්සේලා විසින් නිතර නිතර දිනපතා ඇසුරු නොකළ යුතු පිරිසක් ඉන්නවා. පළවෙනි එක තමයි දිනපතා ඇසුරු නොකළ යුතු වෛශ්‍යාවන්. ඒ කියන්නේ වෛශ්‍යාවන් ගණිකාවන් ඇසුරු කිරීමෙන් කාමයට බර වෙලා භික්ෂුන් වහන්සේගේ සීලය බිඳින්නට පුළුවන්. ඊළඟට වැඳබුවන්. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා මල ස්ත්‍රීන් ඇසුරු කරන්න යනකොට සමහර රට වැරදි වැඩවලට යොමු වෙන්නට පුළුවන්. ඒ වගේම ස්වාමි පුරුෂයා බොහෝ දුර බහර රටක ඉන්නවා නම් ඒ ස්ත්‍රීන් වැඩි ඇසුරු කරන්නට සුදුසු නැහැ. ඒකෙන් කියන්නේ උන්ව ඩිස්ක්‍රිමිනේට්වත් පහත හෙළන එකවත් නෙවෙයි. මොකද භික්ෂුවට ඒ වෙලාවේ කෙලෙස් ඇති වෙන්නට පුළුවන්. ඒ කාන්තාවටත් භික්ෂුව කෙරෙහි ක්ලේශයක් ඇති වෙන්නට පුළුවන්. ඒක තුළින් තමන්ගේ සීල හානියක් වෙන්නට පුළුවන්. ඊළඟට තුල්ල කුමාරිකා. තුල්ල කුමාරිකා කියලා කියන්නේ විවාහ නොවි සාමාන්‍යයෙන් වයසට ගත වෙනකොට, අපි යම් වයසක් පත් වෙනකොට විවාහ නොවි ඉන්නවා නම් ඒ වගේ කෙනෙක් එක්කත් නිතර නිතර ඇසුරු කිරීමේදී තමන්ගේ සීලයට හානින් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි භික්ෂුණීන් වහන්සේලා නිතර නිතර ඇසුරු කරන්න සුදුසු. අද කාලේ ගත්තොත් එහෙම සිල් මෑණිවරුත් මේකට ඇතුළත්. ඔවුන් ඇසුරු කර යුතුයි, ධර්මයේ දේශනා කළ යුතුයි. නමුත් නිතර නිතර ඇසුරු කරන්නට සුදුසු නැහැ. මේ විදිහට පින්වතුනි, ඒ කාන්තාපය තවත් වෙන පණ්ඩක කියලා කොටසක්, ඔවුන්වත් වැඩි ඇසුරු කරන්න සුදුසු නැහැ. මොකද ඔවුන්ගේ කෙලෙස් බරිත බව නිසා. මේකෙන් කියන්නේ ඔවුන් ඇසුරු කරන්න එපා කියන එක නෙවෙයි, කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව ධර්මය ලබා දෙන ශීර්ෂයෙන් යුක්තව ඇසුරු කළ යුතුයි. නමුත් නිතර නිතර භජනයේ පෛරුපාසනයේ නැවත නැවත ඇසුරු කිරීම සිද්ධ කරනකොට ඒ භික්ෂුවගේ හිතපවා පෙරලෙන්න පුළුවන්, කෙලෙස් ඇති වෙන්නට පුළුවන්. එතකොට මේ ප්‍රදේශ ටික, මේ පිරිස බුදුරජාණන් වහන්සේ අගෝචර ලෙස දක්වලා තිබෙනවා. විශේෂයෙන්ම මේ රාගයට හේතු වෙන කරුණු නිසා තමයි මේක අගෝචරයක් ලෙස දක්වලා තියෙන්නේ. මේකෙන් කියන්නේ කාන්තා පිරිසට බණ දේශනා කරන්නටවත් ඇවිල්ලා සංඝයාට උදව් කරන්න එපා කියන එකවත් නෙවෙයි, භික්ෂුන් වහන්සේලා පමණ දැන තමයි පිරිස ඇසුරු කිරීම සිද්ධ කළ යුතුයි. ඒක භික්ෂුන් වහන්සේගේ පැත්තේ තියෙන එකක්. ඒ ගිහි පැත්තෙනොත් යම් යම් අවබෝධයක් තියාගන්නට ඕනේ. ඊළඟට දෙවෙනි අගෝචරය තමයි පින්වතුනි, රාජ මහා මාත්‍යාදීන් වැඩි ඇසුරු නොකළ යුතුයි. මොකද හේතුව, රාජ මහා මාත්‍යාදීන්ට තියෙන්නේ බලය සම්බන්ධයෙන් හැඟීම. ඒ වගේම ඔවුන් අතින් සමහරවිට අකුසල කර්ම සිද්ධ වෙන ඉඩ වැඩි. අනුන්ට තලා පෙළීම් ආදිය, කඩා වඩා ගැනීම ආදිය, ඒ වගේම අනුන්ගෙන් බලය ලබා ගැනීම ආදිය, මේ වගේ දේවල්ට ඔවුන් හැසිරෙන්නේ. ඒක සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාවත් ඒකට යොදා ගන්නවා වෙන්නට පුළුවන්. භික්ෂුන් වහන්සේලාගේ සිතත් ඒ වාගේ ලෝභ ආදී බලය ආදී අරමුණු කෙරේ යොමු වෙනවා වෙන්නට පුළුවන්. භික්ෂුන් වහන්සේලාත් ඒවට අනුගත වෙනවා වෙන්නට පුළුවන්. භික්ෂුත්වයෙන් බැහැර වෙනවා වෙන්නට පුළුවන්. ඒ නිසා රාජ මහා මාත්‍යද අද කාලේ ගත්තොත් එහෙම දේශපාලන නායකයන් ඇසුරු කළ උපදෙස් දෙන එක නෙමෙයි, නැවත නැවත ඇසුරු නොකළ යුතුයි, භජනය නොකළ යුතුයි, පෛරු පාසනය නොකළ යුතුයි. මොකද හේතුව, භික්ෂුත්වයෙන් බැහැරට ගිහිල්ලා ලෝකපාලක නැත්තම් රටවල් පාලනය කිරීම වගේ තමන්ගේ ගිහි පැත්තට සම්පූර්ණයෙන් නැඹුරු වෙන්නට පුළුවන්. ඒ වගේම ඇසුරු නොකළ යුතු තව අගෝචරයක් තියෙනවා අපි කියන්නේ සුරාසැල්. ඒ කියන්නේ අද කාලේ නම් ගත්තොත් එහෙම අරක්කු සැල් බාර් වගේ තැන්. මේවා ඇසුරු නොකළ යුතුයි. තවත් අද විදිහට ගත්තොත් එහෙම සමාජ ශාලා ඇසුරු නොකළ යුතුයි, පානාගාරය කියන්නේ සුරාසැල් මත්පැන් බොන තැන් ඇසුරු නොකළ යුතුයි, ක්ලබ් වගේ දේවල් ඇසුරු නොකළ යුතුයි, අද කියන කැසිනෝ වගේ තැන් වලට යා නොයා යුතුයි. මොකද ඒ සමාජ අපවාදයට ලක් වෙන්නට පුළුවන්, ලොකු සමාජ අපවාදයක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තමන්ගේ හිතත් පෙරලිලා තමනුත් සුරාපාන ආදී දුෂ්චරිතවලට, සූදු වගේ දුෂ්චරිතවලට යොමු වෙන්නට පුළුවන්. ඒක භික්ෂුත්වයට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. ඒ නිසා සුරාසල් ආදිය ඇසුරු නොකළ යුතුයි. නිතර නිතර ඇසුරු නොකළ යුතුයි. ඒවනම් විශේෂයෙන්ම නොයන තරමට හොඳයි. නමුත් සමහර අවස්ථාවලදී අනුග්‍රහ පිණිස යම් යම් තැන්වලට යනවා වෙන්නට පුළුවන්. නමුත් ඒකේ පමණ දැනගෙන හොඳට කරුණු කාරණා කල්පනා කළා තමයි හදිස්සිය හෝ යන්නට සිද්ධ වුණොත් කරන්නට සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි අන්‍ය තීර්ථකායතන වැඩි ඇසුරු නොකළ යුතුයි. ඒ කියන්නේ අන්‍යාගමික ස්ථාන බුදුරයන් වහන්සේ දේශනා කරන වැඩි ඇසුරු නොකළ යුතුයි. වැඩි ඇසුරු කරන්න එපා කියන එකේ තේරුම සහජීවනයට බාධා වෙන නිසා නෙවෙයි. මෙතන කරන්නේ පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ තියෙන ඒකාත්මික භාවයේ කරුණු දෙකක් මත තමයි රැඳෙන්නේ. පළවෙනි එක තමයි සමශීලය. අපි භික්ෂුන් වහන්සේලා සීල දෙනාම සමාන ශීලයක් තමයි ආරක්ෂා කරන්නේ. අනිත් එක තමයි සමදෘෂ්ටිය. සමදෘෂ්ටිය කියන්නේ දර්ශනය. එතකොට මේ සමශීලයේ සමදෘෂ්ටිය කියන මේ දෙකෙන් තමයි සංඝ භාවය ඉතිරි වෙන්නේ. ඉතින් ඒ නිසා අන්‍ය ආගමික තැන්වලදී සමන්ගේ දෘෂ්ටියට පරිබාහිර දේවල් ඇති වෙන්නට පුළුවන්. තමන්ගේ දින සම්මා දිට්ඨියට හානි වෙන්නට පුළුවන්. සම්මා දිට්ඨියට සමහර වෙලාවට බාධා වෙන්නට පුළුවන්. පළුදු වීම සිද්ධ වෙන්නට පුළුවන්. අතීතේ නම් අද කාලෙන් හිම වෙනවා අඩුයි. අතීතේ නම් පින්වතුනි යම් යම් කරදරවලට භාජනය වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා සමහර අයගේ දෘෂ්ටිය වෙනස් වෙලා ඒ අන්‍ය ලබ්ධි අරගන්නට පුළුවන්. තයි තිරණි තිත්තිය පක්කන්තක කියලා. ඒ කියන්නේ සමහර භික්ෂුන් වහන්සේලා භික්ෂුත්වයේ අතහරින් නැතුවම අන්නේ තීර්ථකාරාම වලට යනවා. එහෙම ගියපු කෙනා නැවත මහාන වෙන්නට බෑ පින්වතුනි. ඒ කියන්නේ ඒවා තැන් වල යනවා කියලා කියන්නේ විසිට කරනවා කියන එක නෙවෙයි, ඒ වෘතයන් සමාදන් වෙනවා. ඒතොර මේ විදිහට අන්නේ තීර්ථකාරම් වැඩිපුර භජනයේ නිතර නිතර භජනය කිරීම, ඇසුරු කිරීම නොකළ යුතුයි. මොකද ඒ තුලින් තමන්ගේ සම්මා දිට්ඨියට යම් යම් හානි සිද්ධ වෙන්නට පුළුවන් නිසා. ඉතින් ඒ නිසා නමුත් මතක තියාගන්නට ඕනේ, තථාගතයන් වහන්සේ පවා සමහර අවස්ථාවලදී, ඒ වගේම තථාගත ශ්‍රාවකයෝ ඒ විවේක අවස්ථාවලදී සමහර අවස්ථාවලදී අන්‍ය තීර්ථකාරාම් වෙත යනවා. ඒක ඊටාම යහපත් දෙයක් අද කාලේ වුණත්. ඒ සමාජ සහජීවනයේ ආගමික සහජීවනයේ සඳහා සහ ඔවුනොවුන් අතර යම් යම් කරුණු හුවමාරු කර ගැනීමට ධර්ම සාකච්ඡාවක් කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒක තුළින් තපේ සම්මා දිට්ඨිය ඔවුන්ට ලබා දෙන්නට හැකියාව ලැබෙනවා. ඔවුන්ගේ තියෙන ධර්මයේ වැදගත් කරුණු අපිට ඉගෙන ගන්නට හැකියාව ලැබෙනවා. නමුත් භික්ෂුන් වහන්සේලා නිතර නිතර මේ දේ සිද්ධ කරන්න ගියොත් සමහර විට තමන්ගේ සම්මා දිට්ඨියට හානි වෙන්නට පුළුවන් නිසා බුදුරජාණන් වහන්සේ පාළුවා දේශනා කළා තියෙනවා. විශේෂයෙන් අපිට විභංග අපරක්‍රණේ මේක හමු වෙනවා. ඒ අන්නේ තීර්ථකාරාම තීර්ථක කියන එකේ තේරුම අන්නේ ආගමික ස්ථාන නැවත නැවත නිතර නිතර භජනය කිරීම නොකළ යුතුයි. නමුත් අපි මතක තියාගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ පවා ඒ වගේම උන්වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයෝ ගිහි ශ්‍රාවකයෝ පවා සමහර අවස්ථාවලදී ඒ අන්නේ තීර්ථකාරාම වෙත ගිහිල්ලා ධර්ම සාකච්ඡා ආදී සිද්ධකද සුවද පිළිසඳර කතාවල යෙදිලා තියෙනවා. ඒක කලින් කරට අපි කළ යුතුයි. ඒක කිරීම තුළින් තමයි සමාජය තුළ ආගමික සංහිඳියාව සංසිඳීම ඇතිවන්නේ කියලා මතක තියාගන්නට ඕනේ. හැබැයි ඒකේ තමන් පමණ දැනගෙන තමන්ගේ දෘෂ්ටිය සීලේ ආරක්ෂා වෙන පරිද්දෙන් කළ යුතුයි. ඊළඟට තියෙන අගෝචරයේ තමයි පින්වතුනි සාසන පච්චත්තික. ඒ කියන්නේ සාසනයට අහිතකර, සාසනයට හානි කරන, භික්ෂූන්ට නිග්‍රහ කරන, පරිභව කරන, හානි කරන්න බලන් ඉන්නවනම් යම් පිරිසක් ඔවුන්ව ඇසුරු කරන්න සුදුසු නැහැ. මොකද ඒක තුළින් තමන්ට හානි වෙන්නට පුළුවන්. තමන්ගේ ජීවිතයට හානි වෙන්න පුළුවන්. ඒ වගේම තමන් හරහා සාසනයට හානියක් සිදු කර ගන්නවා වෙන්නට පුළුවන්. ඒ නිසා ඒකත් වැඩි ඇසුරු කරන්න සුදුසු නැහැ. ඒක තුළින් තමන්ට හානි වෙන නිසා. මේ විදිහට අගෝචර වර්ග තුනක් තියෙනවා. රාගයට හේතු වෙන අගෝචර තමයි වෛශ්‍යාවන්, ඒ වගේම වැඳපු කාන්තාවන්, ඒ වගේම ස්වාමියා දුර ඉන්න ස්ත්‍රීන්, ඒ වගේම තුල්ල කුමාරිකාවන්, පණ්ඩකයන් කියන පිරිස. ඒ වගේම භික්ෂුණීන් කියන පිරිස අද කාලේ ගත්තොත් සිල්මෑණිවරු. මේකෙන් අදහස් කරන්නේ මේක හොඳට තේරුම් ගන්නට ඕනේ. ඔවුන් ඇසුරු කරන්නටවත් ධර්මයේ දේශනා කරන්න අනුග්‍රහ කරන්න එපා කියන එක නෙවෙයි. නැවත නැවත නිතර නිතර භජනය කිරීම, සේවනය කිරීම, පෛරුපාසනය කිරීම. ඒක තුළින් තමයි මේ පිරිහීමක් සිද්ධ වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් පින්වතුනි අපේ බුද්ධ ශාසනයේ අපේ රේරුකාණේ චන්දේමන නායක ස්වාමීන් වහන්සේත් කියලා තියෙනවා වගේ බුද්ධ ශාසනයේ ලොකුවටම උපකාර සිද්ධ කරන්නේ උපාසිකා පිරිස. ඔවුන් තමයි භික්ෂුන් වහන්සේලාට දානමාන ආදී කටයුතු වලදී, ඒ වගේම ඒ පිරිකර ආදී ලබා දීමේදී, ඕනෑපාකම් වලදී ගොඩාක් හොඳින් කටයුතු කරන්නේ. ඊටාම වැඩිපුරම අනුග්‍රහ සිද්ධ කරන්නේ අද වුණත් උපාසිකා පිරිසයි, උපාසක පිරිසට වඩා. ඒකත් ඒක පැහැදිලි අපි දකින යම් කිසි සත්‍යයක්. ඒක රේරුකාණේ චන්දේමන නායක ස්වාමීන් වහන්සේ පවා ප්‍රකාශ කර තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා, මොකද බ්‍රහ්මචර්යා මූලික කරගත් ජීවිතයක් නිසා කාන්තාව ඇසුරු කරනකොට බොහොම පරිස්සමෙන් ඇසුරු කරන්නට වෙනවා. මොකද එහෙම උනේ නැත්තම් ඒ දෙපැත්තම හානි සිද්ධ වෙන නිසා අන්‍යෝන්‍ය ගෞරවයේ බිඳ වැටෙනවා. ඒ වගේම භික්ෂූන් වහන්සේ තුළ තියෙන බ්‍රහ්මචර්යාවට හානි වෙලා, කෙලෙස් ඇති වෙලා තමන්ගේ සීලයේ පළුදු වීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා ඒක බොහොම පරිස්සමින් ඒ කටයුතු සිද්ධ වෙන්නට ඕනේ. නැවත නැවත භජනය නොකරන ලෙස අගෝචරයක් ලෙස බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා. දෙවැනි කරුණ තමයි සුරාසල් සහ රාජරාජ මහා මාත්‍යයේදී නැවත නැවත ඇසුරු නොකළ යුතුයි. ඒ වගේම තුන්වෙනි එක තමයි, ඒ වගේම තීර්ථකායතන නැවත නැවත ඇසුරු නොකළ යුතුයි. තුන්වෙනි එක තමයි සාසනයට අහිතකර, හානි කරන පිරිස් ඇසුරු නොකළ යුතුයි. මේ තමයි අගෝචරය. එතකොට මේ අගෝචරයන්ගෙන් වැළකීලා සුදුසු තැන ඇසුරු කරමින් අගෝචරයන්ගෙන් වෙන් වෙලා ඉඳීමට තමයි ගෝචර සම්පන්නෝ කියලා කියන්නේ. තමන්ට සුදුසු තැන්වන ඒ පන්සල්වල, ආරාමවල අන්නේ භික්ෂූන් වහන්සේලා මනාකොට ඇසුරු කරමින්, ශ්‍රද්ධාවන්ත කුලවලට කලින් කරට එළමින් ධර්මයේ දේශනා කරමින්, අන්නේ තීර්ථකාරාමවලටත් කලින් කරට සුදුසු පරිදි එළමින් ධර්මයේ දේශනා කරමින්, රාජරාජ මහා මාත්‍යාදීන්ගේ නිවසකට ගියත් ඒවාට නොඇලෙමින් නොබැඳෙමින් සමසෝකී සතුටු වෙන සමසෝකී කෙනෙක් බවට පත් නොවි, ඒ රාජ්‍ය සම්පත් ලැබුණත් තමන් ඒවට නොඇලී වාසය කරන කෙනෙක් ලෙස තමන් කිසිම තැනක නොඇලුණු නෙළුම්පතේ දියමිදක්සේ වාසය කරන්නට ඕනේ. එතකොට තමයි ගෝචර සම්පන්න භාවයේ සම්පූර්ණ වන්නේ. ඒක තියෙනකොට තමයි අර ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පරිපූර්ණ වෙන්නේ. කොච්චර නමුත් පින්වතුනි ශික්ෂාපද දැඩිව සමාදන් වෙලා හොඳින් රැකගෙන හිටියත් තමන් කුලයන් සමග එකතුනම්, කුලයන් සමග සමසෝකී වෙනවා නම්, ඔවුන් දුක් වෙනකොට තමනුත් දුක් වෙනවා නම්, ඔවුන් සතුට වෙනකොට තමනුත් සතුට වෙනවා නම්, ඒ වගේම ගිහි ආකල්පවල ඉන්නවා නම්, ලොකු බන්ධනව ඇති කරගෙන තියෙනවා නම්, මේ වගේ විදිහට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පරිපූර්ණ නැහැ. දැන් බන්ධනයක් ඇති වුණා කියලා ශික්ෂාපදයකට හානියක් වන්නේ නැහැ. ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පරිපූර්ණයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේදී විශේෂයෙන්ම තියෙන්නේ පිංගතුනි එකලාම ජීවත් වෙන භික්ෂුන් වහන්සේ කෙනෙක්. එකලාම කියලා අදහස් කරන්නේ කිසිවකට නොඇලී නොමෙදී වාසය කරන කෙනෙක්. තව භික්ෂුවකට ඇලෙන්න සුදුසු නැහැ පිංගතුනි. භික්ෂුන් අතර පවා බන්ධන ඇති වේ. අනවශ්‍ය බන්ධන ඇති කරගන්න සුදුසු නැහැ. ඒ නිසා මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් හරිගස්සන්නේ තනියම තමන්ගේ ස්වාධීනව පැවැත්ම ඇති කරගන්න ඉතාම ගරුගාම්භීර වූ සීලයකින් යුක්ත කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මේ තමයි ආචාර ගෝචර සම්පන්න භාවය. තව ක්‍රමයකට පින්වතුනි මේ ආචාර ගෝචර සම්පන්න භාවයේ ධර්මයේ විස්තර වෙලා තියෙනවා. ඒක විශේෂයෙන්ම ආචාර භාවයේ කායික වාචික දෙකට කඩනවා. මොකද්ද කායික වාචික අනාචාරය? ඒ තමයි පින්වතුනි සමහර භික්ෂූන් වහන්සේලා සංඝයා මැදට එනකොට වැඩිහිටි භික්ෂූන් වහන්සේලාට වැඩි ගරුත්වයක් නැතුව ඇඟේ හැප්පීමින් එනවා. තමන්ගේ සිවුරෙන් අන්නේ භික්ෂූන්ගේ ඇඟේ හපන එක මතක තියාගන්නකොට තමන්ගේ සිවුරෙන්වත් වැඩිහිටියාගේ කය ස්පර්ශ නොකළ යුතුයි කියන එක තමයි බුද්ධ වචනේ. ඒ කියන්නේ වැඩිහිටියෙක් ගාවින් යනකොට ළඟින් යන්නේ නැහැ. ටිකක් දුරින් තමයි අපි යන්නේ. ඒක තමයි ගරුත්වයේ දක්වන ක්‍රමය. තමන්ගේ සිවුරවත් වැඩිහිටියාගේ ඇඟේ හැප්පෙන්න දෙන්නේ නැහැ. හැප්පුණත් අපි සමාව අරගන්නට ඕනේ. ඒක තමයි චාරිත්‍රයේ සහ ක්‍රමය. ඉතින් මේ විදිහට භික්ෂූන් වහන්සේලාගේ ඇඟේ හැප්පෙමින් වැඩිහිටි භික්ෂූන්ගේ ඇඟේ හැප්පෙමින් තෙරුන් වහන්සේලාගේ ඇඟේ හැප්පෙමින් සිවුරේ ඇඟේ හැප්පෙමින් මෙන්න ගමන් කරනවා සංඝයා අතරට. ඒ කියන්නේ ඉතින් තමන් මිත්‍ර ස්වාමින් වහන්සේ කෙනෙක්ව ස්පර්ශ කරන්නට නැත්නම් ඔවුන්ගේ ළඟින් යන්න බැරි කම නේ මේ තෙරුන් වහන්සේලා විශේෂයෙන් මහා සම්භාවනීය තෙරුන් වහන්සේලා ඉන්න තැනකට නවක භික්ෂුවක් නැත්නම් වස් අඩු භික්ෂුවක් නැත්නම් තමන්ට වඩා වස් 20ක් 30ක් විතර වැඩිමාල් භික්ෂුවක් ඉදිරියට යනකොට බොහෝම ගරුසරුවැතුව තමයි යන්නට ඕනේ. හරියට ගිනි කඳක් ළඟට යනවා වගේ තමයි අපි යන්නට ඕනේ. ඒ භික්ෂුන් වහන්සේ එක්ක අනවශ්‍ය විදිහට විසුරු කරන්නේ නැතුව අනවශ්‍ය කතා නැතුව බොහෝම ගරුසරුවැතුව අද්දෙක ඇඳිරි බැඳගෙන තායිලන්ත වගේ රටවල නම් පින්වතුනි මේ මහා තෙරුන් වහන්සේලා ළඟට යනකොට බිම දන ගහගෙන තමයි භික්ෂුන් වහන්සේලා ලන්නේ. ඒ තරම් ගරුත්වයක් දක්වනවා. ඒ වගේම බුරුම රටේ වුණත් පින්වතුනි ඉස්සරහට ඇවිල්ලා උක්කුටියෙන් වාඩි වෙලා තමයි ඇද්දක බැඳගෙන තමයි කතා කරලා වන්දනාමාන ආදී සිද්ධ කරන්නේ. සමහර භික්ෂුන් වහන්සේලා දිගටම උක්කුටිය ඉඳගෙන කතා කරන අවස්ථාවයි. ඒ තරම් ගෞරවයක් තියෙනවා. ලංකාවේ වුණත් එහෙමයි පින්වතුනි අපි කොන්ද නමාගෙන හිස නමාගෙන තමයි වැඩිහිටි භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉදිරින් යා යුත්තේ. නමුත් සමහර භික්ෂුන් වහන්සේලාට මේ චාරිත්‍ර තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ තියෙන මානය නිසා, දැඩිකම නිසා, දෘඩකම නිසා, නැත්නම් ගිහි කාලයේ තිබිච්ච සම්බන්ධතා නිසා, නැත්නම් දායක සම්බන්ධතා නිසා, ප්‍රසිද්ධිය නිසා, ධර්ම කථිකත්වය නිසා සමහර වෙලාවලට මානය ඇති කරගන්නවා. ඒ වගේ භික්ෂුන් වහන්සේලා සංඝමෙතට එනවා අනිත් සංඝයාගේ ඇඟේ හැප්පෙමින් ඔවුන් ගණන් ගන්න නැතුව තෙරුන් වහන්සේ ගණන් ගන්නතු වෙනවා. ඒ වගේම පින්වතුනි අපේ ශාසනයේදී භික්ෂුන් වහන්සේ කෙනෙක් යම් තැනක ඉන්නවා නම් වැඩිහිටි භික්ෂුන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ ඉස්සරහින් අපි හිටගන්නේ නැහැ. ඒක චාරිත්‍රය නෙවෙයි. ඒක ගැළපෙන්නේ නැහැ. ඒ වෙලාවේ උන්වහන්සේට ඒ තමන්ගේ තමන්ගේ පිටපැත්ත පෙන්නමින් නැත්නම් තමන් ඔවුන්ගේ උන්වහන්සේගේ දර්ශන පතේ ඉන්නේ නැහැ. දැනගෙන වුණත් හිටිය දැන් ස්වාමීන් වහන්සේ ඉස්සරහා බලාගෙන ඉන්නවා. අපි ගිහිල්ලා ඉස්සරහින් ඉන්නේ නැහැ. ඉස්සරහින් හිටගන්නේ නැහැ. ඉස්සරහින් වාඩි වෙන්නට බෑ. ඒක නෙමෙයි චාරිත්‍රය. උන්වහන්සේගේ දර්ශන පතේට බාධා නොවන පරිද්දෙන් අපි ඉන්නට ඕනේ. ඉතින් ඒ විදිහට කවර සමහර භික්ෂුන් වහන්සේලා ඉදිරියෙන් ඉන්නවා. ඇඟේ හැපෙමින් ඉන්නවා. අතරින් ගමන් කරනවා. ගොඩාක් ළඟින් ගමන් කරනවා. භික්ෂුන් තෙරුන් වහන්සේ ළඟින් ගමන් කරනකොට ඒක ගෞරවය සම්ප්‍රයුක්ත අගෞරවයක් ලෙස තමයි ශාසනයේ සලකලා තියෙන්නේ. මේ විදිහට පින්වතුනි සමහර භික්ෂූන් වහන්සේලා කරුණු කාරණා නොදැනීම නිසා හෝ එහෙම නැත්නම් තමන්ගේ ක්ලේශ ගතියන් නිසා මේ විදිහට හැසිරෙනවා. ඒකට කියනවා අනාචාරය කියලා. ඒතර ආචාරය කියලා කියන්නේ එහෙම කරන්නේ නැතුව බොහොම සංවර සීලීව ගරුසරු ඇතුව වාඩි වුණත් අවසර අරගෙන භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් ඒ වගේම කොටීම මතක තියාගෙන දැන් කාමරයක ඉන්නකොට ස්වාමින් වහන්සේලා පිරිසක් වැඩිහිටි භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා. බාල ස්වාමින් වහන්සේ කෙනෙක්ට ඒ කාමරයේ තියෙන ජනෙල් අරින්නට බෑ. ඒ කාමරයේ තියෙන විදුලි පංකා දාන්නට බෑ. කාමරයේ තියෙන පහන් දැල්වන්නට බෑ. ඒකට අවසර ගන්නට ඕනේ. අවසර නොගෙන කරන්නට බෑ. ඒ තරම් පින්වතුනි මේ ගරුත්වය කියන එක වැදගත්. මොකද සමහරලාට මේ භික්ෂුන් වහන්සේට සීතල වෙන්නට පුළුවන්. ඒ නිසා වෙන්න පුළුවන් ජනෙල් වහල්. සමහරලාට ජනෙල් ඇරලා තියෙන එක වහන්නත් බෑ පින්වතුනි. මොකද හේතුව ඒ වෙලාවේ උන්වහන්සේ රස්නෙන් ඉන්නවා වෙන්නට පුළුවන්. එතන ඉන්න තෙරුන් වහන්සේට තමයි ඒ සියල්ල අයිති. ඒතොර ඒ වගේ සමුත් සමහර භික්ෂුන් වහන්සේලා මේ අහන්නේ බලන්නේ නැතුව ඒ කටයුතු සිද්ධ කරනවා. විනය දන්න භික්ෂුන් වහන්සේලා දන්නවා මේක නොගැලපෙන ක්‍රියාවක්. ගරුත්වයක් නෙමෙයි මෙතන තියෙන්නේ. එනිසා ඒ වගේ කටයුතු කිරීමට කියන අනාචාරය. දැන් බලන්න පින්වතුනි කොච්චර ගැඹුරුද මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඒ තරම් හිතන්නට ඕනේ. දැන් උදාහරණයකට භික්ෂුන් වහන්සේලා දෙනමක් සක්මන් භාවනාවේ නියැලෙනවා. සක්මන් භාවනාව ලියනකොට දැන් සක්මන් මලු හදලා තියෙනවානේ. සක්මන් මලු තියෙනවා. අපි එළියෙත් සක්මන් කරන්නට පුළුවන්. තෙරුන් වහන්සේ නමක් එළියේ පොළවේ සක්මන් කරනකොට අපි තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් සක්මන් මලුවේ සක්මන් කරන්නට බෑ. ඒ කරන්නට බෑ. ඒක සක්මන් මළුව දෙන්නට ඕනේ තෙරුන් වහන්සේට. අත තමනුත් සක්මණින් බහින්නට. තමනුත් පොළවේ සක්මන් කරන්නට ඕනේ. තෙරුන් වහන්සේ පොළවේ නම් සක්මන් කරන්නේ. සමහර ලාට සක්මන් දෙකක් එක ළඟ තියෙනවා සක්මන් භාවනා කරන. සමහර සක්මන් උසට හදනවා. සමහර ඒවා පොඩ්ඩක් පහතට. ඒතර තෙරුන් වහන්සේ පහත සක්මනේ සක්මන් කරනකොට නවක භික්ෂුන් වහන්සේ ඉහළ සක්මනේ සක්මන් නොකළ යුතුයි. ඒ වගේම පින්වතුනි මේ සක්මන් දෙක එක ළඟ තියෙනකොට අපි හැරෙන්න එපයි. සාමාන්‍යයෙන් අපි හැරෙන්නේ දකුණු පැත්තට. නමුත් තෙරුන් වහන්සේ වම් පැත්තෙන් සක්මන් කරනවා නම් ඒ වෙලාවට දකුණු පැත්තට හැරෙන්නට බෑ. අපි හැරෙන්නට ඕනේ වම් පැත්තට. ඒ තරම් පින්වතුනි අවධානය දෙන්නට ඕනේ. ඉතින් මේ විදිහට මේ ගරුත්වය කියන එක වැඩිහිටි ගරුත්වය ස්ථවිර ගරුත්වය කියන එක ඉතාම ගැඹුරු එකක්. ඒ ගරුත්වය තියාගෙන තමයි මේක ඒ ගරුත්වයෙන් නොතොරව හැසිරීමට කියන අනාචාරය කියලා. ආචාරය කියලා කියන්නේ ඒ ගරුත්වය තබාගෙන කටයුතු කිරීම. උනාසෙලක වැඳගෙන තමයි කතා කරන්නට ඕනේ. අද් දෙක ඇඳිලි බැඳගෙන තමයි කතා කරන්නට ඕනේ. විශේෂයෙන් තමන්ගේ ආචාර උපාධ්‍යයන් වහන්සේලා ළඟ ඉතාම යටහත්පත්. ඒ වගේම හඬ පහත් කරන්නට ඕනේ. උස්සනින් කතා කරන්නට හොඳ නැහැ. දැන් තමන් හොඳ ගම්භීරව ධර්මයේ දේශනා කරනවා වෙන්නට පුළුවන්. ගැඹුරු හඬින් මහා හඬින් ධර්මයේ දේශනා කරනවා වෙන්නට පුළුවන්. තමන් සමාජයේ ප්‍රබල කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් තමන්ගේ ආචාර උපාධ්‍යයන් වහන්සේලා ඉදිරියේ කුඩා දරුවෝ වගේ තමයි කතා කරන්නට ඕනේ. හඬ පහත් වෙන්නට බොහොම නිහතමානී වෙන්නට ඕනේ. හඬ උස් කරන්නට බෑ. උන්වහන්සේට ගරුත්වය තියෙන්නට ඕනේ. හැමතිස්සෙම ඇදිලි බැඳගෙන තමයි කතා කරන්නට. මේ තමයි ආචාර සම්පන්න භාවය. මේ වලින් තමයි භික්ෂුවගේ ලස්සන පිංගතුනේ ඇතිවන්නේ. ඉතින් මේ ආචාර සම්පන්න භාවයේ තව එකක්. ඊළඟට ඒක තමයි කායික ආචාරය. වාචික ආචාරය කියලා කියන්නේ සමහර භික්ෂුන් අපේ භික්ෂුන් වහන්සේලා අතර පිංගතුනි මේ සංගමැදට ආවට පස්සේ අපිට උස්සනින් කතා කරන්නට බෑ. සංඝයා වහන්සේලා තෙරුන් වහන්සේලා වටා පිටාවේ ඉන්නවා නම් හඬින් කතා කරන්නේ දානශාලාවකවත් උපෝසථාගාරයේදීවත් භික්ෂුන් වහන්සේලා ස්වාමි තෙරුන් වහන්සේලා ඉන්නවනම් අපි හඬ පහත් කරන්නේ නිශ්ශබ්දව ඉන්නට ඕනේ. කතා කරද්දී බොහොම හෙමින් කතා කරන්නට ඕනේ. උන්වහන්සේට බාධා වෙන කතා මහතෙරුන් වහන්සේට මහඩින් කතා කරන්න, ඒ කියන්නේ සංඝයාට ඇහෙන්න කතා කරන්න පුළුවන්. ඒ තමයි උන්වහන්සේගෙ තියෙන අවසරය. උන්වහන්සේට තියෙන හැකිය. නමුත් සමහර තෙරුන් වහන්සේලා ඉන්නවා ඒ තමන්ට බාල පිරිස හිටියත් එතන ඉන්නේ සංඝයානි. ඒ නිසා සංඝ ගරුත්වේ නිසා තමන් කතා කරන එකත් හෙමින් කතා කරනවා. දැන් උදාහරණයක් අපි දන්නවා බුරුම රටේ සමහර මහා තෙරුන් වහන්සේලා සංඝයා ඉදිරියට එනකොට දැන් තමන්ට තමයි ඉදිරි ආසන තියෙන්නේ. තමන්ට ඕනෙලාක එන්නට පුළුවන් ඇවිල්ලා ඉඳ ගන්නට පුළුවන් මහා සිතවිරයන් වහන්සේට. නමුත් උන්වහන්සේ පව අපි දැකලා තිනවා අපේ ඇස් දෙකෙන්ම සමහර මහා තෙරුන් වහන්සේලා තමන්ගේ මුලසුනට එනකොට සංඝයා හරහානම් එන්නේ. කොන්ද නමාගෙන හිස පහත් කරගෙන තමන්ගේ ශිෂ්‍යයෝ ඉන්නේ. නමුත් ඇඳිලි බැඳගෙන තමයි එන්නේ. ඒ කියන්නේ සංඝයා ඉදිරියට එනකොට තමන්ට බාල පිරිසක් ඉදිරියට ආවත් ඒ ගරුත්වය තියෙනවා. ඒ නිසානේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේට තථාගතයන් වහන්සේ අවවාදයක් දුන්නේ පිප්පලී කුමාරයාට පිප්පලී මානවකට. ඒක අවවාදයක්නේ. ඔබ නවක ස්ථවිර මධ්‍යම ස්ථවිර මේ කවර පිරිසක් ළඟට ගියත් සංඝයා ඉදිරියට යනකොට සංඝයාගේ ගරුත්වය හිතේ ඇති වෙන්නට ඕනේ. ඒ සබ්‍රක්මචාරීන් වහන්සේලා කෙරේ ගරුත්වය ඇති වෙන්නට ඕනේ. මොකද මහා කාශ්‍යප කියලා කියන්නේ මහා කුලවන්ත පවුලකින් පහළ වෙච්ච මැවිදි වෙච්ච කෙනෙක් පිප්පෙලි මානවක. ඒ වගේම එතුමාට ඉතාම තියුණු නුවණක් තිබුණා. ඒ වගේම එතුමාට ඉතාම ලස්සන රූප ස්වභාවයක් තිබුණා. ඒ රූප ස්වභාවයෙන් රූප මදේ දුරු කිරීමට අසුභ භාවනා වඩන්නට කීවා. ඒ වගේම තමන්ගේ තියෙන ඥාණය ගැන මානෙ ඇති වෙන නිසා බොහොම ගරුත්වයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට කීවා. ඒ කියන්නේ හේතුව තමන්ට හිතෙන්නට පුළුවන් මට මේ ධර්මයේ තේරෙන මං අහන්න ඕනේ. එහෙම බෑ. ධර්මයේ බොහොම සාවධානව ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ කියන්නේ හැමතිස්සෙම බණ අහන්න ඕනේ කියන එක නෙවෙයි. තමන් බණ අහනකොට බොහොම ගරුත්වයෙන් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝයා ඉදිරියට යඩිනකොට සංඝයා ඉදිරියට යනකොට බොහොම ගරුත්වයෙන් යා යුතුයි. ඒක බුරුම රටේ සමහර ස්වාමීන් බොහෝ ස්වාමීන් වහන්සේලා මහාතෙරුන් වහන්සේලා සංඝ සන්නිපාතයකදී නැත්නම් උපෝසත ශාලාවකදී සංඝයා ඉදිරියට එනකොට තමන්ගේ ශිෂ්‍ය පිරිස හිටියත් සංඝ සංඥාවෙන් සංඝයා ඉදිරියට එන බොහොම ගරුත්වයෙන්. ඒ නිසා සංඝයා ඉදිරියට ඇවිල්ලා බොහොම මහණින් කතා කරන්නේ උස්සණින් කතා කරන්නේ. සංඝයා ඉන්නකොට සංඝයාට ධර්ම දේශනා කරන්න බෑ. ඒ සංඝයාට ධර්ම දේශනා කිරීමේ බලය තියෙන්නේ වැඩිහිටි ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ අවසරය දුන්නොත් තමයි බණ කියන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ අවසරය ඉල්ලගෙන තමයි බණ කියන්නට ඕනේ. එහෙම නැතුව බණ කියන්නට බෑ. අවසර ගැනීම සිද්ධ කරන්නට ඕනේ. ඒ විදිහට පින්වතුනි මේ විදිහට සංඝයා ඉදිරියේ වැඩිහිටි තෙරුන් වහන්සේලා ඉදිරියේහි වචනයෙන් වෙන්නා වූ ක්‍රියාවලින් වැරදි වලින් වැළකීම ඒ මනා පැවැත්ම තමයි වාචසික ආචාරය කියලා කියන්නේ. ඒතර මේ කායික වාචසික ආචාරය සංඝයා ඉදිරියේ පවත්වන්නට ඕනේ, සංඝයා මැදෙහි පවත්වන්නට ඕනේ. ඒ වගේම සමහර තවත් වාචසික අනාචාරයක් තියෙනවා නම් ගමකට ගිහිල්ලා සමහර දැරිවියන් නැත්තම් කුමාරිකාවන් තරුණ කාන්තාවන් දැකලා කැඳ තියෙන්නේ කොහේද, බත් තියෙන්නේ කොහේද, අර ගෙදර මොනවද වෙන්නේ, ඒ වගේ තොරතුරු අහන්නට බෑ. ඒ වගේ තොරතුරු තර කරුණු කාරණා අහන්නට බෑ. දැන් තමන්ගේ හිතවත් පිරිසක් එක්ක කතා බහ කරනකොට යම් යම් තොරතුරු සාකච්ඡා කිරීම නෙවෙයි, අර තමන් කවුරු හරි කෙනෙක් මුණ ගැහුනම අර ගෙදර කවුද ඉන්නේ, අර ගෙදර කෙනා මොනවද කරන්නේ, අර ගෙදරින් මට කෑම හම්බ වෙයිද, කොහින්ද මට බත් ගන්න තියෙන්නේ, ආහාර ලබන්න තියෙන්නේ, මේ වගේ කතා කරන්නට බෑ. ඒවා ගැළපෙන්නේ නැහැ භික්ෂුන් වහන්සේලාට. ඉතින් මේ විදිහට පින්වතුනි ඒ වලින් වැළකීමට කියනවා වාචසික ආචාරය කියලා. ඊළඟට තියෙනවා මේ ක්‍රමයට ගත්තම කායික වාචසික ආචාරය. දැන් කලිනුත් ආචාරය විස්තර කරානේ. ආචාරය විස්තර කරේ කොහොමද? කයින් වචනයෙන් පව් නොකිරීම, ඒ කියන්නේ ආජීව කෂ්ඨම සීලය රැකීම, එයින් අන්‍ය වූ ශික්ෂාපද රැකීම, අධාර්මික ක්‍රමවලින් ජීවිතේ නොපවැත්වීම. අගෝචරයත් විස්තර කරානේ. යම් යම් පිරිස ඇසුරු නොකිරීම, වැඩි නැවත නැවත භජනය නොකිරීම, පෛරු පාසනය නොකිරීම කියලා. ඒ වගේම ආචාරයේ දැන් විස්තර කරා තමන්ගේ කයින් සහ වචනයෙන් මනාකොට පැවැතීම, විශේෂයෙන් සංගමද්දීහි වැඩිහිටි භික්ෂූන් වහන්සේලා ඉදිරියේ මනාකොට සිටි කොටින්ම කියනවා නම් වැඩිහිටි භික්ෂූන් වහන්සේලා ඉදිරියේ හිස වහගෙනවත් අපි ඉන්නේ නැහැ. ඒක සුදුසු නැහැ. ඒ තරම් ගරුත්වයක් අපිට තියෙන්නට ඕනේ. ඉතින් ඊට පස්සේ මේ ක්‍රමයට ගත්තම ගෝචරය කියන එක තව ක්‍රම තුනකට විස්තර වෙනවා. පළවෙනි එක තමයි උපනිස්සය ගෝචර, දෙවෙනි එක තමයි ආරක්ක ගෝචර, තුන්වෙනි එක තමයි උපනිබද්ධ ගෝචර. උපනිශ්ශේ ගෝචර කියලා කියන්නේ තමන් ඇසුරු කරන කල්යාණ මිත්‍රයා. තමන් භික්ෂුන් වහන්සේ කෙනෙක් නිතර නිතර කල්යාණ මිත්‍රව ඇසුරු කරන්නට ඕනි, යහපත් ගුරුවරු ඇසුරු කරන්නට ඕනි. යම් ගුරුවරයෙක් ඇසුරු කරනකොට නොදන්න ධර්ම කරුණු ඉගෙන ගන්නවා නම්, නොදන්න සීලාදී කරුණු පුරුදු වෙනවා නම්, හොඳ ಗುಣධර්ම තමන්ගේ ජීවිතේ ඇතුළත් වෙනවා නම්, එවන් භික්ෂූන් වහන්සේලා ඇසුරු කර ඒවයි කල්යාණ මිත්‍රව ඇසුරු කර යුතුයි. ඒ කල්යාණ මිත්‍රයා ළඟ ඉඳගෙන ඇසුරු කර යුතු නිසා, උන්වහන්සේ උපනිශ්‍රය කරගෙන සීලාදී ගුණයන් දියුණු වෙන නිසා උන්වහන්සේ උපනිශ්‍රය ගෝචර නමින් හඳුන්වලා තියෙනවා. ඒ වගේම ආරක්ක ගෝචර කියලා කියන්නේ පින්වතුනි තමන්ගේ සිහිය. තමන් ගමේ වඩිනකොට, නගරේ වඩිනකොට වටපිට බල බල යන්නේ නැහැ. මේ ස්ත්‍රීන් පුරුෂයන් දිහා බල බල, එන හස්තීන් අශ්වයෝ දිහා බල බල, පෙරහැරවල් දිහා බල බල එහෙම ගමන් කරන්නේ නැහැ. තමන් බොහොම සංවරයෙන් යුක්තව, සංයමයෙන් යුක්තව යන්නට යුගමාත්‍ර දස්සීව තමයි ගමන් කරන්නට ඕනේ. වාහනයක් වගේ එනවනම්, මහපාරක වගේ යනවනම් බලන්නට වෙනවා. මොකද ඒක අනුතුරු සිද්ධ වෙන නිසා. වනසතුන් ඉන්න මාර්ගය යනකොට නිතර බලන්නට වෙනවා වනසතුන්ගෙන් අනුතුරු වෙනවද කියලා. එහෙම නැතිනම් පින්තුනේ තමන් වඩිනකොට යුගමාත්‍ර දස්සීව තමයි වඩින්නට ඕනේ. ඒතර මේ විදියට මේ සිහිය විසින් තමන්ගේ සිත අනවශ්‍ය අරමුණු වලට යන්න දෙන්නේ නැතුව රක්ෂා කරන නිසා ඒ සතියට කියනවා ආරක්ක ගෝචර කියලා. ඊළඟට තියෙන උපනිබද්ධ ගෝචර. උපනිබද්ධ ගෝචර කියලා කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් නිතරම තමන්ගේ සිත බුදුගුණාදී කර්මස්ථානයක පවත්වන්නට ඕනේ. නිතර යහපත් අරමුණක හිත පවත්වන්නට ඕනේ. ඒකනේ අපේ නාවිනේ අරිධම්ම ස්වාමීන් වහන්සේකින් අපි දුටුවේ, නිතරම තමන් වහන්සේ භාවනා මානසිකාරයකම තමයි වාසය කරන්නේ. නිතරම වාසය කරන්නේ භාවනා මානසිකාරයක. අපේ යෝගාශ්‍රමාධිපති පහළ විටියට ජනානන්ද ස්වාමීන් වහන්සේ මේ ළඟදී කියපු දෙයක් තමයි, නෑ ලොකු ස්වාමීන් වහන්සේ භාවනාවෙන් තොරව ඉන්න වෙලාවක් නෑ, නිතරම මේ මානසිකාරය තමයි ඉන්නේ. ඒ වගේ පින්වතුනි තමන්ගේ හිත බඳවලා තියන්නට ඕනේ භාවනා මානසිකාරයට. ඒ භාවනා කර්මස්ථානයට කියනවා උපනිබද්ධ ගෝචර කියලා. මේ විදිහට තමන් ඇසුරු කරන කෙනා කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕනේ. තමන්ගේ සිත නිතරම සතියෙන් රක්ෂා කරගෙන සතිය ඇසුරු කරන්නට ඕනේ. තමන්ගේ සිත කර්මස්ථානයකින් ධර්මස්ථානයක් ඇසුරු කරන්නට ඕනේ. මේක තමයි ගෝචර. ඒ ගෝචර සම්පන්න භාවයේ තියෙනකොට තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අර සූර්ය මණ්ඩලයේ මෙන් චන්ද්‍ර මණ්ඩලයේ මෙන් බැබලෙන්නේ. ඒ නිසා මේ ආචාර ගෝචර සම්පන්න භාවය ඉතා වැදගත්. මං හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා. ඊළඟට තියෙන අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්කති සික්ඛාපද. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. මේ ශික්ෂාපද වලින් කියලා තියෙනවානේ මේ දේවල් කරන්න එපා, මේ දේවල් කළ යුතුයි කියලා. විශේෂයෙන්ම වැළකීතු දේවල් ප්‍රමාණයක් කියලා තියෙනවානේ. එතකොට ඒ වැළකීතු දේවල් වලින් වැළකීම් මාත්‍රේ විතරක් නේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි කියලා කියන්නේ සමහර ශික්ෂාපද අපිට නොදැනුවත්ව කැඩෙන්නට පුළුවන්. අපි නොදන්න නිසා සමහර වෙලාවට කැඩෙන්නට පුළුවන්. දැන් උදාහරණයකට ස්වාමින් වහන්සේ කෙනෙක් බිම සැතපෙනවා. බිම සැතපෙනකොට අපි සාමාන්‍යයෙන් පච්චත්තරණේ එල්ලලා තමයි සැතපෙන්නේ. නමුත් අපිට සමහර වෙලාවලට අපේ කය ස්පර්ශ වෙන්නට පුළුවන්. අපේ පීත්‍තියකට හේතු වෙලා ඉන්නකොට සිවුරෙන් ගැලෙමියා වෙලා කය ස්පර්ශ වෙන්නට පුළුවන් බිත්තියක නැත්නම් දොර උළු අහුවක ඒ වගේ වෙලාවකදී පවා පිංගතුනි අපිට අවැත් සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙනස ඒ වගේ දෙයක්වත් නොවන පරිද්දෙන් පරිස්සම් වෙන්නට ඕනේ. ඒ නිසා අපි නොසිතා සිද්ධ වෙන වරදවල වලින් පවා වළකින්නට අදිෂ්ඨාන කර. කියන්නේ හිතලා නෙවෙයි අකුසල සිතක් නැහැ. නමුත් අවත සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ නොසිතා වෙන අකුසල් වලින් පවා අවත් වලින් පවා වළකින්නට අදිෂ්ඨාන කර. ඒක තමයි අනුමාත්‍ර වූ කුඩා නමුත් වරදෙහි බය දකින බව. ඒ වගේම තවත් එකක් තියෙනවා තමන්ගේ సంతානෙහි රාග ద్వේෂ මෝහ අධික සිත් උපදිනවනි. සමහර රාගික අරමුණු ගැන කාමයේ ගැන සිත් පහළ වෙනවා. ද්වේෂයෙන් අනුන්ට කරදර කරන සිත් පහළ වෙනවා. මෝහනේ සිත් පහළ වෙනවා. සැක සංකාපන ඒවා පවා ඇති නොවෙන්න පරිද්දෙන් ඒවා ඇති වුණත් ක්ෂණයකින් යටපත් කර ගනිමින් හිත පවත්වන්නට ඕනේ. ඒක තමයි අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. ශික්ෂා පදවලින් කියලා තියෙන දේවල් නොකරින්නීම පමණක් නෙවෙයි ඒවාට හේතු භූත වෙන කුඩා නමුත් වරදෙහි කොටින්ම කියනවා නම් අකුසල චිත්තෝත්පාදයක් ඇතිවීම පවා බය ලෙස දැකලා අනතුරක් ලෙස දැකලා වළකින්නට ඕනේ. මොකද කුඩා නමුත් චිත්තෝත්පාදයේ අකුසල චිත්තෝත්පාදය වර්ධනය වෙලා වර්ධනය වෙලා ආනන්තරීය පාප කර්මයේ දක්වා වර්ධනය වෙන්නට පුළුවන්. සමහර අය ගිහි ගෙදර මේ පැවිද්දේ ඉන්නට බැරුව සිවුරු වැරලා රාගේ හේතු කරගෙන ගිහි වෙදලා නොයෙකුත් අපරාධ වලට යොමු වෙන්නට පුළුවන්. මව මැරීම පියා මැරීම දක්වා යන්න පුළුවන්. අර තථාගත බෝසතාණන් වහන්සේ සමග සුමේද තාපස ජීවියේදී ඒ පෙරම්පුරාගෙන ආපු ඒ මහාන වෙච්ච ස්වාමින් වහන්සේ සිවුරු ඇරලා ඒ තුනෙන් අම්මව මරලා අවසානයේ සාරා සංකීය කල්පලක්ෂයකට පස්සෙනේ අරිහත් වේ සාක්ෂාත් කළේ. ඉතින් ඒ වගේ පොඩි පොඩි සිතිවිලි වලින් පවා අනබිරත වලින් පවා ලොකු ජීවිත පරිවර්තන වෙන්නට පුළුවන්. මුගලන් ස්වාමින් වහන්සේ කලින් ආත්ම භාවයක තරුණ කෙනා බලාපොරොත්තුෙන් හිටියේ දිවි ඇතිතාක් දෙමව්පියන්ට උපස්ථාන කරනවා. නමුත් අම්මගේ තාත්තගේ බලකිරීම නිසාම කුල කාන්තාවක් එක විවාහ වුණා. ඒ කාන්තාව ඉතාම හොඳ කෙනෙක් නෙවෙයි, නපුරු කෙනෙක්. ඉතින් මේ තරුණයාට කාන්තාව කෙරෙහි රාගය ඇති වුණා, බැඳීම ඇති වුණා. අන්තිමට ඇයගේ කීම අහලා තමන් ජීවිතාන්තයේ දක්වා රැකබලා ගන්න හිටපු දෙමව්පියෝ දෙදෙනාව මරලා දැම්මා. ඉතින් බලන්න පින්වතුනි, අර කුඩා රාගය වර්ධනය වෙලා මහා වෘක්ෂයක් බවට පත් වෙලා තමන් ගරු කරන තමන් දිවි ඇතිතෙක් බලා ගන්න හිටපු දෙමව්පියෝ දෙදෙනා, අන්ධ දෙමව්පියෝ දෙදෙනාව මරණ මට්ටමට හිත දරුණු වුණා. ඒ නිසා මේ කුඩා නමුත් අකුසලයේ වර්ධනය වෙලා මහා වෘක්ෂයක් බවට පත් වෙලා ලොකු අනතුරු සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා තමන්ගේ సంతානෙහි අකුසල චිත්තෝත්පාදයක් ඇති වෙනකොටම එසැනින්ම ඒක දුරු කරලා යටපත් කරලා නැති කරලා දාන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒකට තමයි කියන අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි කියලා. මේ විදිහට පින්වතුනි ආචාර සම්පන්නව ගෝචර සම්පන්නව කුඩා නමුත් වරදෙහි බිය දකිමින් වාසය කරනකොට තමයි මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක මනාකොට ආරක්ෂා කරන්න පුළුවන් වන්නේ. ඒ වගේ මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකෙන්නේ ශ්‍රද්ධාව හේතු කරගෙන. ඒ නිසා සමහර ආචාර්යවරු සමහර භික්ෂූන් වහන්සේලා තමන්ගේ ජීවිතේ පවා දෙවෙනි කොට මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකෙන. ඒ තමයි මං ගාථාවේ කිව්වේ. පාතිමොක්ඛං විසෝදෙන්තෝ අප්පේව ජීවිතං ජහේ පඤ්ඤත්තං ලෝකනාතේන නබින්දේ සීල සංවරං. පාතිමොක්ඛං විසෝදෙන්තෝ ප්‍රාතිමෝක්ඛ සංවර සීලය රකින්නාව භික්ෂුව අප්පේව ජීවිතං ජහේ. ඒ කරුණක් ඇතිකල්හි ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරනවා, ජීවිතය අතහරිනවා. ප්‍රාතිමෝක්ෂය බිඳගන්නේ ජීවිතේ උනත් අතහැරලා තමයි මේ ප්‍රාතිමෝක්ෂය රකින්නේ. පඤ්ඤත්තං ලෝකනාතේන නබින්දේ සීල සංවරං. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ විසින් පනවා වදාළ මේ සීලය සංවරයේ ශික්ෂාපදයන් ප්‍රඥා ප්‍රඥප්තියන් ආරක්ෂා කරනවා. සීල සංවරේ බිඳගන්නේ නැහැ, ශික්ෂාපදේ ඉක්මවන්නේ නැහැ තමන්ගේ ජීවිතේ නොගියත්. අතීතයේ පිංගතුනි මහා වත්තනි කියන වනේ, කියන්නේ වින්ද්‍යා අටවි කියන වනේ ඉන්දියාවේ හිමාල පර්වත ප්‍රදේශයේ තිබිච්ච කැලෙහි ඒ කාල වැල් වලින් හොරු ටිකක් එක ස්වාමින් වහන්සේ කෙනෙක්ම බැඳලා දාලා ගියා. මොකද හොරු ටික කල්පනා කරා මේ ස්වාමින් වහන්සේ එළියට ගියොත් අපි ගැන තොරතුරු කියයි, එතකොට අපිට අපේ ජීවිකාව කරගන්නට බෑ. උන්වහන්සේ බැඳලා ගියා. අපිට තියෙනවානේ පින්වතුනි ඒ පැලවෙන ගස් පැලාදී කඩන්නට බෑ කියලා භූත ගහම පාතව්‍යතාවේ පාචිත්‍යං කියලා ශික්ෂාපදයක්. ඉතින් මේ ස්වාමින් වහන්සේ කල්පනා කරා මට ඕනනම් මේ වැල කඩාගෙන යන්නට පුළුවන්, කිසිම ගැටලුවක් නෑ. නමුත් උත්සාහයක් ගන්නට පුළුවන්, කඩාගෙන යන්න උත්සාහ කරන්නට පුළුවන්. නමුත් මම මේක සිද්ධ කළොත් අර ශික්ෂාපදයේ කැඩෙනවා, පාචිත්‍යය කියන අවත සිද්ධ වෙනවා. ඊට වඩා හොඳයි මට මෙතන නිරාහාරව මිය යන එක, ශික්ෂාපදයේ කඩනවට වඩා කියලා උන්වහන්සේ ඉරියව්වෙන්ම පොළවේ වැතිරී ඉඳගෙන භාවනා කරන්න විදර්ශනා වඩන්න පටන් ගත්තා. පින්වතුනි, දවස් ගාණක් ගත වෙලා නිරාහාරවම කාලක්‍රියා කළා. ඊට ප්‍රථමයෙන් උන්වහන්සේ අනාගාමි මාර්ගඵල උපදවලා බ්‍රහ්මතලයේ උප්පත්තිය ලැබුවා. ඒ වගේම ලංකාද්වීපයේ එක්තරා වනයේක පින්වතුනි තවත් නම සඳහන් නොවන තෙරුන් වහන්සේ කෙනෙක්ව භික්ෂුන් හොරු ටිකක් එකතු වෙලා වැල් වලින් බැඳලා ගියා. පූති ලතා වැල්, පූති වැල් වලින් බැඳලා ගියා. නමුත් අවාසනාවකට පින්වතුනි උන්වහන්සේ පොළවේ ගැට ගහලා බිම පතිත කරලා ඉන්නකොට, ඇල කරලා ඉන්නකොට ලැබුගින්නක් ඇති වුණා. උන්වහන්සේට තිබුණා මේ වැල් ටික කඩාගෙන යන්නට. නමුත් උන්වහන්සේ කල්පනා කරා, මම තථාගතයන් වහන්සේ පනවා වදාළ ප්‍රඥප්තිය ශික්ෂාපදී ඉක්මවන්නේ නැහැ කියලා අමු අමුයේ පිළිස්සෙනකොට පවා වැල නොකඩා තමන්ගේ සීලය ආවර්ජනා කරමින් විදර්ශනා වැඩුවා. උන්වහන්සේ පින්වතුනි සමසීසීව රහත් වෙලා පරිනිර්වාණයට පත් වුණා. පසු කාලයක දීඝ භානක අබේ ස්වාමීන් වහන්සේ අභිඥාලාභී උත්තමෙක්. උන්වහන්සේ තම පිරිස සමග වැඩම කරනකොට මේ ඇට කැබිලි ටික දුටුවා. ඒ පිච්චිලා තින ස්වාමීන් වහන්සේගේ ශරීර කොටස් දැකලා උන්වහන්සේ අභිඥායෙන් බැලුවා, මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? ඒ වෙලාවේ දුටුවා මෙතන මහා ඛේදවාචකයක් වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක්ව හොරු වැල් වලින් බැඳලා බිම දාලා ගියා. ලැබුගින්නක් ඇති වුණා. ස්වාමීන් වහන්සේ සීලය කඩ කරන්නේ නැතුව, ශික්ෂාපදේ කඩ කරන්නේ නැතුව ගින්නට අහු වෙලා මිය ගියා. හැබැයි උන්වහන්සේ වෙලාවේදී විදසුන් වැඩුවා, විදර්ශනා වැඩලා උන්වහන්සේ රහත් වෙලා තමයි පිරිනුවන් පෑවේ. ඒ දීඝ භානක තෙරුන් වහන්සේ තමන්ගේ අන්තේවාසිකයන් ලවා අස්තීන් එකතු කරලා ඒ තෙරුන් වහන්සේ වෙනුවෙන් ස්තූපයක් සකස් කළා කියලා ග්‍රන්ථවල දැක්වෙනවා. ඒ විදිහට පින්වතුනි මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින්නකොට අර කියන කිකීව අණ්ඩං චමරීව වාලදීන් පියංව පුත්තන් නයනංව ඒකකං තතේව සීලං අනුරක්ක මානසා සුපේ සලාහෝත සදාසගාරව. කිරල දෙන පින්වතුනි තමන්ගේ දිවි පරදුවට තබලා තමන්ගේ බිත්තර රකින්නවා. කිකීව අණ්ඩං චමරීව වාලදීන්, චමරී මුවා සෙමර මුවා පින්වතුනි තමන්ගේ වල්ගය කටු අකුලක පැටලුණත් පින්වතුනි වල්ගයේ කැඩෙන්නේ කැඩෙයි කියලා බයට අදින්නේ නැහැ කියන සතුන් ඇවිල්ලා මරාගත්තා තමන්ගේ වල්ගය කඩා ගන්නෑ. සෙමර මුවා තමන්ගේ වර්ගය ආරක්ෂා කර ගන්නා වගේ චමරීව වාලදීන් පියංව පුත්තකං පියංව පුත්තං එක දරුවෙක් ඉන්න තමන්ගේ මවෙක් තනි දරුවයි ඉන්නේ, තනි පුතෙක් ඉන්නේ. මේ මව සියලු දෙයට වඩා තමන්ගේ තනි පුතා බොහෝම ඕනෑකමින් රක්ෂා කරනවා. පියංව පුත්තං නයනංව ඒකකං S2 එකක් කෙනෙක්ට අන්ධ වෙලා දෙන එක හැයිතිරි වෙලා තියෙන්නේ. මෙයා මේ ඇහැ, මේ පුද්ගලයා කන, පුද්ගලයා මේ ඇහැ පුදුමාකාර විදිහට රක්ෂා කරගන්නවා. නයනංව ඒකකං තතේව සීලං අනුරක්ක මානසා මේ විදිහ හිතක් ඇති කරගෙන අර වල්ගේ ජීවිතේ නැති වුණත් වල්ගේ කඩා ගන්න නැහැ වගේ, බිත්‍රය දිවි පරදුවර තබා රක්ෂා කරන කියලා දෙන වගේ, තමන්ගේ එකම දරුවා ආරක්ෂා කරන මව වගේ, එක ඇහැක් ආරක්ෂා කරන කන පුද්ගලයා වගේ තමන්ගේ මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින්නට ඕනේ. තතේව සීලං අනුරක්ක මානසා සුපේසලා හෝත සදා සගාරවා. ගෞරවය ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ගෞරවය, වැඩිහිටි භික්ෂූන් කෙරෙහි ගෞරවය, සීල ගෞරවය ඇති කර ගනිමින් මනාකොට හැම කල්ලිම සීලවන්ත විය යුතුයි කියලා තමයි බුද්ධ අවවාදය අපිට තියෙන්නේ, ධර්ම අවවාදය අපිට තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්ගතන මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අන් සියලු සීලයන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ මේ මහා සීලය භික්ෂූන් වහන්සේලා විසින් ඉතාම ඕනෑකමින් රක්ෂා කරගත යුතුයි. ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රක්ෂා කරන්නේ ශ්‍රද්ධාව මුල් කරගෙන. එහෙනම් කොහොමද මේ ශ්‍රද්ධාව සහ සීලය අපි රකරගන්නට ඕනේ? මේකට තියෙන ප්‍රධානතම එක තමයි ගෝ ගණන් විජානාති නසෝ රක්කති ගෝ ගණන් ඒවන් සීලං අජානන්තෝ කිංසෝ රක්කෙය සංවර. ගෝ ගණන් න විජානාති, යමෙක් තමන්ගේ ගොපල්ලෙක් තමන්ගේ ගවපට්ටිය ගැන දන්නේ නැත්තම්, ගණන දන්නේ නැත්තම්, ඔවුන් ගැන විස්තර දන්නේ නැත්තම්, නසෝ රක්කති ගෝ ගණන්, ඔහු මේ තමන්ගේ ගවපට්ටි හරක් රැක ගන්න සමර්ථ නැහැ. කොච්චර ඉන්නවද, ඒ හරක්ට තියෙන ලෙඩ මොනවද, ඒ හරක්ගේ ස්වභාවය මොකද, ඔක්කොම දැනගන්නට ඕනේ. එහෙම තමයි ඒ ගවයෝ ටික ආරක්ෂා කරන්නේ. ඒවන් සීලං අජානන්තෝ, එහෙනම් කවුරු හරි කෙනෙක් භික්ෂුන් වහන්සේ කෙනෙක් තමන්ගේ ශික්ෂාපද මොනවද කියලා දන්නේ නැත්නම් ඒවන් සීලං අජානන්තෝ කිංසෝ රක්කේය සංවර, කොහොමද මේ සීලය රකින්නේ? ඒ නිසා පින්වතුනි මුලින්ම කරන්නට ඕනි නවක භික්ෂුන් වහන්සේලාට මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය උගන්වන්නට ඕනි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉගැන්වීම බුද්ධ ශාසනයේ තියෙන මූලික අංගයක්. ඒ සීලය ඉගැන්විය යුතුයි, ගැඹුරින් ඉගැන්විය යුතුයි. ඒ ඉගැන්වීම තුළ තමයි පින්වතුනි භික්ෂුන් වහන්සේ කෙනෙක්ට සීලයක් රකින්නට පදනමක් ලැබෙන්නේ. ඊළඟට ඒ ආචාර්ය උපාධ්‍ය ඇසුරෙහි, ගුරු ඇසුරෙහි මේ කාලයක් ඉන්නට ඕනේ. එතකොට තමයි මේ ශික්ෂාපද කෙරේ ගෞරවය ඇති වෙන්න පටන් ගන්න. නැත්නම් ඒ වටිනාකම සමහරුන්ට තේරෙන්නේ නැහැ. ගුරුවරු මේක රකින්නවා, දකින්නකොට රකින්න ක්‍රමවේද කියලා දෙනකොට කැඩුනම පිරිසුදු වීමේ උපදෙස් ලබා දෙනකොට, ශික්ෂාපද කැඩෙනවා නම් දැඩි අවවාද ලබා දෙනකොට, මේ වගේ ක්‍රමවලින් අන්න ගුරු ඇසුරක් ඇතුළේ ඉන්නකොට අන්න ශ්‍රද්ධාව උපදිනවා, ගරුත්වය උපදිනවා, ශික්ෂා ගරුත්වය උපදිනවා, සීලය රකින්න සිත් පහළ රකින ක්‍රම ගැන දැනගන්න ලැබෙනවා, කාර්කයක් සැකයක් ඇති වුණොත් පළුත් දක්ුණොත් ඒක පිරිසුදු කරගන්න ක්‍රම දැනගන්නවා. මේ විදිහට ගුරු ඇසුරක කාලයක් වාසයක අඩුම තරමින් අවුරුදු පහක් ඉන්නට ඕනේ. ඒ ඉන්න කාලයේදී ප්‍රාථමික සංවර සීලය ඉගෙන ගන්නට ඕනේ. ඊට අමතරව තවත් ධර්ම පරියායන් ධර්ම කරුණු හදාරන්නට ඕනේ. ගැඹුරු ධර්ම කොටස් අදාරන්නට ඕනේ. භාවනාව ඉගෙන ගන්නට ඕනේ. මොකද ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ තියෙන්නේ පිංගුතුනි සමාධියක් දිනු කරලා භාවනාවක් දිනු කිරීමට. මේ විදිහේ මේ අධ්‍යාපන ක්‍රමයක් නැත්තම් අධ්‍යාපනයක් භික්ෂුන් වහන්සේට පුහුණුවක් ලබා දිය යුතුමයි. ඒ ලබා දීම තුලින්ම තමයි භික්ෂුන් වහන්සේට පුළුවන් වන්නේ මනාකොට සීලය ආරක්ෂා කරගෙන තමන්ගේ ශාසන ප්‍රතිපදාව ආරක්ෂා කර ගැනීමට. ඒ සඳහා සියලුම සංඝ පීතෘන් වහන්සේලාට, සංඝ භාරධාරීන් වහන්සේලාට මේ භික්ෂුන් වහන්සේලාගේ විනය අධ්‍යයනය, ඒ වගේම ධර්ම අධ්‍යයනය, ප්‍රතිපත්තිකාමීත්වයේ දියුණු කිරීමට සිත් පහළ වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ගිහි පින්වතුනොත් ඒ සඳහා ඒ කරන්නට පුළුවන් සියලු ආධාර අනුග්‍රහ සිද්ධ කරමින් බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට අපකැප වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණයේ තුලින් සසරදී තමන්ට මේ උතුම් වූ උත්තුංග වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සමාදන් වෙලා එය ආරක්ෂා කරගෙන ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින් සැනසෙන්නට ලැබේවා කියලා විශේෂවන් ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී පොසොන් පුර 15ක් බොහෝ දවසේදී මේ ධර්ම දේශනාව සිද්ධ කරවන්නට යෙදුනේ නන්දිනී විග්නරාජා, මාලිනී මෙන්ඩිස්, කාන්ති සේනානායක සහ අශෝක ජයසේන යන දූදරුවන් විසින් මීට අවුරුදු 40කට පෙර මියගිය තමන්ගේ පියතුමා වන DA ජයසේන මහතාට සහ මවවන මර්සි ජයසේන මැතිනියට පින් පැමිණවීමට. ඉතින් ඒ DA ජයසේන මහතා සහ මර්සි ජයසේන මහත්මිය ඉතාම වාසනාවන්තයි මේ දුවදරුවන් විසින් තමන් වෙනුවෙන් ධර්ම දේශනාවක් සිද්ධ කරවලා පොසොන් පෝය දවසේදී ඔවුන්ට පින් අනුමෝදන් සිද්ධ කරනවා. ඉතින් ඒ DA ජයසේන මහතාත් මර්සි ජයසේන මැතිනියත් ඉන්නව තැනකින් තමන්ගේ දුවදරුවන් විසින් සිද්ධ කරන්ට යෙදුනව මේ පින සාදු සාදු කිය අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් යම් හේකින් දුකට කරදරයකට පත්වී තිබේ නම් ඉක්මනින් මත මිදේවා. සැපයට පත්වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම බොහෝ දිනාට මේ ධර්මයේ ශ්‍රවණය කිරීමට අනුග්‍රහ කරමින් ධර්ම දේශනාවක් ප්‍රචාරණය කරන්ට යෙදුණු නන්දිනී විඝ්න රාජා මෙතනියටත්, නාලිනී මෙන්ඩිස් මෙතනියටත්, කාන්ති සේනානායක මෙතනිය සහ අශෝක ජයසේන මහත්මයා යන සියලු දෙනාටම තමන්ගේ මව්පියන්ට කරන අනුග්‍රහයත්, බොහෝ දිනාට ධර්මශ්‍රවණේ ලබා දීමට කරන අනුග්‍රහයත් හේතුවෙන් තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන මෙලව දියුණු ඇති කරගෙන පරලොව සුගතිය සාක්ෂාත් කරගෙන කෙලවර නිවනම අධිගමනය කරන්නට ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. අවසාන වශයෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරා වූ හැම සියලු දෙනාගේම නමින්මිය පරලොව ගිය ඥාති වර්ගයා පින් අනුමෝදම් වෙත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ්‍ය මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍ය මේ ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයද චිරාත් කාලයක් ආරක්ෂා කොට දිව්‍යෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. හිතාහිත මෙදහස් සකල ලෝක සත්ත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවරමා මහ නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ආරාධනා කරා වූද ධර්ම දේශනාව පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද, අද දවසේදී පෙහෙවස් සමාදන් වෙලා ධර්මශ්‍රවණය කළා වූද, එහෙම නැතිනම් පෙහෙවස් සමාදන් නොවී නමුත් ධර්මශ්‍රවණය කළා වූද, හිත යදුවා වූද, හැම සියලු දිනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දිනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම වේවා. කරන කින රැකී රක්ෂා කටයුතු, ගේදොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමට පත් නොවී ආධ්‍යාත්මික දෙසට තව තවත් සිත නැඹුරු වී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්නාත්න භාවයන්හිදී දෙවිමිනිසාදී සුංගති සුගති සම්පත් වින්දනය කරමි. ප්‍රතිරූපදේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණඥානීය සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණවදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු තං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්චතු.